දැයි සාධකයන් කවස. නමස්කාරය කියන පන්සල් සමාගම. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අද කියලා දෙන්නේ සතිපට්ඨාන සූත්‍රය. අපි සියලු දෙනා සංසාරේ ගමන් කරන්නේ අපි මේ ලෝකේ යථාර්ථය නොදකින නිසා, ජීවිතයේ සත්‍ය අත්දකින්නේ නැති නිසා අපි සෑම සියලු දෙනාටම ලෝකයක් ගොඩනැගෙනවා. ඒ ලෝකේ ගොඩනැගෙනවා කියලා කියන්නේ අපට මේ ලෝකයේ දෙයක් වෙනවා, ඒ කියන්නේ ලෝකයක් තියෙනවා කියන දෘෂ්ටියක් ඔස්සේ තමයි ලෝකයේ තුල අපි ලෝකේ ජීවත් වෙන්නේ. ලෝකේ දෙයක් තියෙනවා, ලෝකයක් තියෙනවා, බාහිර ලෝකේ තියෙනවා කියලා හිතාගෙන අතහරින නොදකින නිසා බාහිර ලෝකේ අපි හා එකතු වෙනකොට, ඒ කියන්නේ ඇහැට රූප පේනකොට, කනට ශබ්ද ඇහෙනකොට, නාසයට ගඳ සුවඳ දැනනකොට, දිවට රස දැනනකොට, කයට පහස දැනනකොට, මනසට අරමුණු ලැබෙනකොට අපි මේ ලෝකයේ දෙයක් තියෙනවා, නැත්නම් ලෝකයක් තියෙනවා කියලා අපි හිතා ගන්නවා යථාර්ථය නොදකින නිසා. එහෙම හිතාගෙන අපි තියෙන ලෝකයේ තුල ජීවත් වෙන්න උත්සාහ වෙන්නේ. අපි ලබන ලෝකයේ, අපට ලැබෙන ලෝකයේ ප්‍රියමනාප ලස්සන දේවල් නම් අපි ආශාවෙන් රාගයෙන් යුක්තව ඊට අනුව ජීවිතය ගත කරනවා. අපට ලැබෙන දේවල් අප්‍රියමනාප නම් අපට කරදරයක් වෙන දෙයක් නම් පීඩාවක් වෙන දෙයක් නම් අපි ඊට අනුව ගැටීමෙන් නික්තුව අපි කටයුතු කරනවා. අපේ ජීවත් වීම කියන්නේ ඒක. අනිත් අවස්ථා හැම මොහොතකම තියෙන්නේ මුලාවෙන් අපි කටයුතු කරනවා. ඒ විදිහට රාග දේශ මොහ වැඩෙන වැඩපිළිවෙලක් එක තමයි අපි සංසාරේ ගමන් කරන්නේ. ඒකත් එක්ක අපි සංසාරේ දිගටම සැරිසරාගෙන යනවා. යම් පමණකට මේ කාරණාව තේරුම් ගත්ත අය මේ ලෝකේ මේ විදිහට ජීවත් වීමේ අර්ථයක් නැහැ. මේ විදිහට අපි මේ ලස්සන දෙයට ආසාවෙන් රාගයෙන් කටයුතු කිරීමත් අකමැති දෙයට ද්වේෂයෙන් ගැටීමෙන් කටයුතු කරමත් මේ මුලාවෙච්ච ලෝකයේ තුල මේ ජීවත් වීමේ අර්ථයක් නැහැ, මේකෙන් නිදහස් වෙන්නට ඕනේ කියලා හිතාගෙන ගොඩනගාගත්ත ලෝකේ නිදහස් වෙන්නට ගොඩාක් අය මේ ධර්මය පුරුදු කරන්න උත්සාහ කරනවා. ගොඩනගාගත්ත ලෝකයේ තුලින් නිදහස් වෙන්න උත්සාහ කරනවා. හැබැයි ඒ කවුරුවත් තේරුම් ගන්නේ නැහැ මේ ලෝකේ ගොඩනගෙන ආකාරය. ගොඩනගාගත්ත ලෝකේ නිදහස් වෙන්නත් යමක් අහනවා, ධර්මයක් අහනවා. හැබැයි ඒ ධර්මයේ පවා අපට ගොඩනගාගත්ත දෙයක් බවට පත් වෙනවා. අපි ධර්මයේ ඉගෙන ගන්නේ නැහැ. බුදුරණවහන්සේ කිව්ව ආකාරයට පහුරකට උපමා කරලා මේ ධර්මයේ කියලා දෙන්නේ. පහුරක් කියලා කියන්නේ ඊතර වෙන්නට උපකාරණ දෙයක් විතරයි. ඒ උපමාව අපි තේරුම් ගත්ත නිසා අපි ඉගෙන ගන්න දේ පවා බුදුරණවහන්සේ පහළ වෙන කාලෙත් බුදුරණවහන්සේ පහළ වෙන කලිනුත් මේ ජීවිතයේ දුක කරදරයක් කියලා නිදහස් වෙන්න වීරිය කරපු අය වන්න තරම් හිටියා. ඒ කාලෙත් හිටියා, මේ කාලෙත් ඉන්නවා. බුදුරණවහන්සේගේ ශාසනයත් ඉන්නවා. හැබැයි ඒ සියලු දෙනාම මේ ජීවිතයේ සත්‍යයක් නෙමෙයි හොයන්නේ. මේ කරදරයෙන් පීඩාවෙන් නිදහස් වෙන්න තව දෙයක් ගොඩනගා ගන්නවා. ඒ තමයි ධර්මයේ තුලින් යමක් ගොඩනගා ගන්නවා. මේව සෝතාපන්න වීම කියලා දෙයක් තියෙනවා. රහත් වීම කියලා දෙයක් තියෙනවා, සද්ධානුසාරීම කියලා දෙයක් තියෙනවා, මෙහෙම පංචපාදනස්කන්ධ ආයතන කියලා ක්‍රියාවලියක් තියෙනවා කියලා ඒ දෙයක් තමන්ගේ ජීවිතේ දෙයක් කරගන්නවා. ඒ කියන්නේ ඒකත් බාහිර වස්තුවක් වගේ නිවන් දැකපු තැනක් තියෙනවා. මේ විදිහට විවිධාකාර දේවල් අපේ හිතේ ගොඩනගා ගන්නවා. අන්නේ කරා යන්න උත්සාහ කරනවා. ඒකට විවිධාකාර උපක්‍රම කරනවා. නමුත් කොච්චර දේවල් කරත් නිදහස් වෙන්න බෑ. ඇයි නිදහස් වෙන්න බැරි? මේ අපට මේ ලෝකේ ගොඩනැගුණෙත් යථාර්ථය නොදකපු නිසා. යථාර්ථය දකින්න නැතුව ගොඩනැගිච්ච ලෝකේ නිදහසෙන් තව දෙයක් හොයාගන්නවා. අද කාලේ ගොඩාක් භාවනා කරනකොට නැත්තම් මේ දුකින් නිදහස් වෙන්න ඕන කියලා විදාකාර විදියට අපි බෙද බෙදා ජීවිතය බලනවා. දැන් බාහිර වස්තුවට අපිට රාගය එනකොට දේශයෙන් එන්නේ බාහිර වස්තුව ගොඩනැගිච්ච නිසානේ. ඉතින් මොකද කරන්නේ? ඒකට බාහිර වස්තුව නැහැ කියලා, දැන් බාහිර වස්තුව ලෝකේ තියෙනවා කියලා හිතාගෙන සංසාරේ ගමන් කරනවා. ඊළඟට මේ බාහිරව එන රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු නැහැ කියලා විවිධාකාර විදිහට බෙදනවා. මේකේ තියෙන රූප කලාප ටිකක්, මේකේ තියෙන අතර මහා ධාතු ටිකක්, මේකේ තියෙන චිත්ත චෛත්‍යික ටිකක් කියලා අපිව බෙද බෙදා බෙද බෙදා බලනවා. බලලා කල්පනා කරනවා මේම ලෝකයේ දෙයක් නැහෙනි කියලා. ලෝකයේ දෙයක් නැහෙනි කියලා හිතාගෙන ඒ කරා යන්නට විවිධාකාර මාර්ග ප්‍රතිපත්ති පුරනවා. හැබැයි ඒකත් තමන්ගේ ජීවිතයේ ගොඩනැගිච්ච සිතිවිල්ලක් විතරයි. එතන මුලින් සංසාරේ ගමන් කරා ලෝකයේ දෙයක් තියෙනවා කියලා හිතාගෙන දැන් සංසාරේ ගමන් කරනවා ලෝකයේ දෙයක් නැහැ කියලා හිතාගෙන. හැබැයි දෙකම සංසාරේ ගමන් කිරීමක් තියෙන්නේ. තමන් මේ ලෝකේ හැදෙන හැටි දැක්කේ නැහැ. ලෝකේ හැදෙන හැටි දැක්කේ නැති නිසා මනසට අරමුණක් ගන්නවාලා ලෝකයේ දෙයක්, ලෝකයේ කියලා දෙයක් නැහැ, මෙතන සත්වේ පුජ්‍යලයක් නැහැ, මෙතන ආත්මයක් කියලා දෙයක් නැහැ, මෙහිම හේතු බල දහමක් තියෙන්නේ කියලා අපි මනසින් ගොඩනගාගත සංකල්පයක් තියෙනවා. මොකද සංකල්පයක් ඇති වෙන්නේ බෙද බෙදා බලනවා. මෙතන තියෙන්නේ මෙන්න මේ වගේ සුද්ධාස්තක ටිකක්, කටවිසි රූපක ටිකක්, චිත්තචෛස්තික ටිකක්, නැත්තම් මේ අතර මහා භූතයන් ක්‍රියාකාරීත්වයක් කියලා මේ විදිහට බෙද බෙදා බලලා ඒක නැහැ කියලා දෘෂ්ටියක් ඇති කරගන්නවා. හැබැයි ඒකත් මනසට ආපු සංකල්පයක් විතරයි. මනසට ආපු අරමුණක් විතරයි. මනසට ආපු සිතුවිල්ලක් විතරයි. යථාර්ථය දැක්කේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ විදිහට මානසිකව මේ ජීවිතය සත්‍ය දකින්න වැඩපිළිවෙලක් නෙමෙයි. සිතුවිලි ඔස්සේ සිතුවිල්ල ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ප්‍රඥාගෝචර ධර්මයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ නුවණින් විමසීමෙන් තේරුම් ගන්න එක. නුවණින් විමසනකොට ප්‍රඥාව හට ගන්නවා. ප්‍රඥාව තුලින් තමයි යථාර්ථය දකින්නේ. අපි යථාර්ථය දකින්න උත්සාහ කරන්නේ ප්‍රඥාවෙන් නෙමෙයි, සිතවිල්ලකින්. දැන් අපි යථාර්ථය නොදකින නිසා සිතවිල්ලක් ඔස්සේ ලෝකේ තියනවා කියලා ගොඩනගාගෙන සංසාරය යනවා වගේම අපි යථාර්ථය නොදකින නිසා මේ ලෝකේ නැහැ කියලා සිතවිල්ලක් ගොඩනගාගෙන සංසාරය යනවා. හරියට මේ වගේ මම පොඩි උදාහරණයක් කියන්නම්. ඔන්න දැන් සමහර වෙලාවට ওই දේශනා කරනකොට සමහරු ඉගන්නනවා මේ බාහිර වස්තුව ගොඩ නැගෙනකොට උපමා හැටියට අරන් එක එක විදියට කියනවා මේක බෙද බෙදා බලනකොට මෙතන මේ බෙදයක් නැහැ කියලා. අපි සමහර වෙලාවට කියනවා මෙතන මේ මේ විදියට කොටස් ටිකක් තියෙන මෙතන දෙයක් නැහැ කියලා. මම පොඩි උදාහරණයක් කියන්න ඔන්න බලන්න ගෙය කියලා. ඔන්න අපි ගෙයක් ගන්නවා. ගෙයක් ගත්තට පස්සේ ගෙය කියන්නේ තියෙන දෙයක් නෙමෙයි. මෙන්න මේ වගේ ගොඩනැගිච්ච දෙයක් කියලා ගේ බෙදනවා. මොකෙන්ද බෙදන්නේ? ගේ හැදිලා තියෙන්නේ ගඩොල් වලින්. ගේ හැදිලා තියෙන්නේ වැලි කැට ටිකක්, ගඩොල් ටිකක්, සිමෙන්ති ටිකක් එකතු වෙලා, වහලේ උළු ටිකක් එකතු වෙලා තමයි ගේ හැදිලා තියෙන්නේ කියලා ගේ බෙදනවා. බෙද බෙදා අයින් කරනවා. ඔන්න උළු ටික අයින් කරනවා, පරාර ටික අයින් කරනවා, ගඩොල් ටික අයින් කරනවා, වැලි කැට ටික අයින් කරලා ඔන්න ගේ බෙදලා ආ මෙතන ගයක් නැහෙනි කියලා සංකල්පයක් හටගන්නවා. ඊළඟට ඇහුවොත් එහෙම ගායෙන් හරි ගඩොල් කියන්නේ මොකද්ද කියලා? ගේ හදන්න ගන්න දේ. උළු කියන්නේ ගේ වහන්න ගන්න දේ. එතකොට කොච්චරල බෙදලා බැලුවත් අර ගේ කියන සංකල්ප දුර වෙලා නැහැ. ගේ කියන සංකල්ප දුර වෙලා නැහැ. හැබැයි බෙද බෙදා බලලා සිතවිල්ලක් දුන්නා ආ මෙතන ගයක් කියලා නැහැ කියලා. මෙතන තියෙන්නේ ගඩොල් ටිකක්, වැල ටිකක්, උළු ටිකක්, මුලී පරාල් ටිකක් තියෙන්නේ කියලා. නමුත් ගේ කියන සංකල්ප එහෙමමයි. අන්නේ විදියට තමයි අපි බෙදලා බලනවා. මෙතන තියෙන රූප කලාප ටිකක්, මෙතන තියෙන සුද්ධාෂ්ටක ටික, මෙතන තියෙන චිත්තචෛසික ටික, මෙතන තියෙන හතර මහා ධාතුන් ක්‍රියාකාරීත්වයක්, මෙතන තියෙන මේ දෙසිස් කුණපැංගේ කොටස් ටිකක් කියලා බෙද බෙදා බලලා බලලා අපි ගන්නවා මෙතන සත්වයක් නැහැ, මෙතන පුජ්‍යලයක් නැහැ, මෙතන මෙහෙම දෙයක් නැහැ කියලා දෘෂ්ටියකට ගන්නවා. හැබැයි ගත්තට අර ගේ කියන සංකල්පේ දුරු නැ වගේම තමයි එයාට මේ සසර යන පුජ්‍යලයාගේ සංකල්පේ දුරු වෙන්නේ. එයා සත්වයක් නැහැ, පුජ්‍යලයක් නැහැ කියලා සංකල්පයකින් ගත්තී. එයා ප්‍රඥාවෙන් දැකපු යථාර්ථයෙන් දැකපු ගොඩනැගිච්චාකාරයෙන් දැකපු යථාර්ථයක් කියන ගමනක් නෙමෙයි තියෙන්නේ. සිතවිල්ලකින් යන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මොකද්ද? මෙන්න මේ සත්වයා නැත්තම් මේ සංසාරේ ගමන් කරන හැටි, හැදෙන හැටි. හැදෙන හැටි පෙන්වලා දෙනවා. අපි හැදෙන හැටි පෙන්ලා දෙන ධර්මයේ හොඳට විමසනකොට, නුවණින් විමසනකොට අපට පේනවා, තේරෙනවා මෙන්න මෙහෙමයි හැදෙන්නේ කියලා. එතකොට ගොඩනැගින්නේ ප්‍රඥාව. අන්න ප්‍රඥාවටයි සාක්ෂාත් වෙන්නේ මේක සංකල්පයක් කියලා. හරියට ගේ කියලා කියන්නේ ගඩොල් වැලිකට උළු පරාල එකතු වීමෙන් හටගන්න සංකල්පයක්. ඒ සංකල්පයක් තමයි අපි ගේ කියලා දෙන්නේ. අන්න ඒ සංකල්පය හැදෙන හැටි යා ගන්නවා. නැතුව හැදිච්ච සංකල්පෙ හිමම තියාගෙන මේවා බෙද බෙදා බලලා ගියක් නැහැ කියලා හිතනක නෙමෙයි. ඉතින් අද ගොඩක් කාලවට අපි මෙන්න මේ විදිහට කරන නිසා තමයි අපට ධර්ම මාර්ගය සම්පූර්ණයෙන් ඇහිරලා යන්නේ. ඇයි ඇහිරලා යන්නේ? අපි ඒ දේ හරියට තේරුම් ගන්නේ නැහැ. ඉතින් මේ සතිපට්ඨාන සූත්‍රයේ බුදුරන් වහන්සේ පෙන්වා දුන්න මේක ඇත්තටම අපට තේරුම් ගන්න නම් ගොඩාක් නුවණ තියෙන්න ඕනේ. දැන් බලන්න සතිපට්ඨාන සූත්‍රය පෙන්වා දෙනකොට බුදුරන් වහන්සේ අවසානට කියනවා මේ සතිපට්ඨාන සූත්‍රයේ යම් කිසි කෙනෙක් අවුරුදු 7ක් පුරුදු කරා නම් අනිවාර්යෙන් එක්ක අනාගාමි, එක්ක රහත් වෙනවා. අවම වශයෙන් දවස් 7කට කියනවා. නමුත් බලන්න අපි ගොඩක් සතිපට්ඨානෙ වඩනවා, පුරුදු කරනවා. නමුත් ඒ සතිපට්ඨානේ වැඩුවට, සතිපට්ඨානේ පුරුදු කරාට එයාට පුළුවන්කමක් ලැබිලා තියෙනවද දුක නිදහස් වෙන්න? ලැබිලා නැහැ. ඇයි ඒ? එහෙනම් නිවැරදිව මාර්ගයේ පුරුදු කළා නැහැ. ඒකයි ප්‍රධාන හේතුව. නිවැරදිව මාර්ගයේ පුරුදු කරා නම් එයා කවදාවත් සති මේ නිවන් මාර්ගයගේ බැහැර වෙන්නේ නැහැ. අනිවාර්යෙන් එයා මාර්ගයේ, එයා නිවන් මාර්ගයටම එයාට පුරුදු වෙනවා. ඉතින් ඒ නිසා අපි බලන්නට ඕනේ කොයි ආකාරයෙන් පුරුදු කිරීමෙන්ද අපට සැබෑවට මේ සතිපට්ඨානේ කොහොම පුරුදු කිරීමෙන්ද මාර්ගය වැඩෙන්නේ කියලා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. අන්න ඒ සඳහා තමයි බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. බුදුරන් වහන්සේ පෙන්වා දෙන්නේ ඇත්තටම ඉස්සරලාම අපේ දෘෂ්ටිය ඍජු කරගන්නට ඕනේ. දෘෂ්ටිය ඍජු කරගන්න නැතුව අපට මේ ඒකායන මාර්ගය වන සතිපට්ඨානේ පුරුදු කරන්න බෑ. සතිපට්ඨායනෙ බුදුරන් වහන්සේ පෙන්වනවා දෙනවා ඒකායන වයම් භික්ඛවේමග්ගෝ සත්තානං විසුද්ධිය. මේ සත්වයාගේ විසුද්ධිය පිණිස, ශෝක පරිදිය නැති කර ගැනීම පිණිස, දුක නැති කර ගැනීම පිණිස තියෙන එකම මාර්ග සතිපට්ඨාන. හැබැයි ඒක එක මාර්ගයක් බාටපත් වෙන්නේ අපි නියමාකාරයෙන් පුරුදු කරොත්. ඒ නියමාකාරයෙන් පුරුදු කරගන්න බැරිකම නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි සතිපට්ඨානේ හරය මොකද්ද දන්නේ නැහැ. සතිපට්ඨානේ හරය බුදුරන් වහන්සේ පෙන්වා දෙන්නේ හැම සතිපට්ඨාන භාවනාවක් තුළම විස්තර කළ දෙනවා. සමුදේ ධම්මානුපස්සීව හටගන්න ආකාරය දකිනවා, වය ධම්මානුපස්සීව වෙනසෙන ආකාරය දකිනවා. සමුදේ වය ධම්මානුපස්සීව කියලා මෙන්න මේක හැම අනුපස්සනාවකටම පෙන්වලා දීලා තියෙනවා. අපි ගොඩක් කලාවට සතිපට්ඨානේ පුරුදු කරනවා කියලා මොකද්ද කරන්නේ? අර සිහිය පිහිටවා ගන්න උපකාර වන කාරණා විතරක් පුරුදු කරලා අපි හිතනවා අපේ මාර්ගයේ වැඩේ කියලා. අපි හුස්ම රැල්ල ගැන විතරක් අවධානය යොමු කරගෙන ඉන්නවා. අපි ඊට පස්සේ කය ගැන නිකන් සිහිය පවත්වාගෙන ඉන්නවා. සිහියක් අපට ඇති වෙනවා. සමාධියක් ඇති වෙනවා. නමුත් නිවන් මාර්ගේ වැඩින්නේ හරියට මේ වගේ. ඔන්න කෙනෙකුට ගයක් හදන්න ඕනේ. ගයක් හදන්න කලින් පලංචියක් ගහගන්නට ඕනේ. පලංචිය ගහගෙන පලංචිය තුල පිහිරලා තමයි ගේ හදන්නේ. හැබැයි කෙනෙක් හිතනවා නම් පලංචිය ගහගෙන මේක තමයි ගේ කියලා, එයාගේ මුලාවීම කොච්චර මුලාවීමක්ද? පලංචිය කවදාවත් ගයක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අපි යමක් අපට පුරුදු කරගන්න සිහිය පිහිටවගෙන අරමුණක් ගන්නවා. හැබැයි ඒක ගන්න සිහිය පිහිටවා ගන්නට එතනින් එහා පුරුදු කරන්න යමක් තියෙනවා. අපි අර සිහිය පිහිටවා ගන්න අරමුණ අපි ධර්ම මාර්ගයේ මේක සතිපට්ඨාන පුරුදු කිරීම කියලා හිතනවා වගේ තමයි ගේ හදන්න උපකාරන පලංචිය ගේ කියලා හිතනවා වගේ. අද බොහෝ වෙලා රැවටලා තියෙන එකට අපි ගොඩක් වෙලාවට මේ මාර්ගයේ පුරුදු කරන්නේ මෙන්න මේ දේ තුල විතරයි. අපි එතනින් එහාට මේ සතිපට්ඨානයේ අර්ථය මොකද්ද කියලා අපි හරියටම තේරුම් ගන්නෑ. ඉතින් ඒ නිසා මෙන්න මේ සතිපට්ඨාන සූත්‍රයේ බුදුරන් වහන්සේ ලස්සනට විස්තර කරනවා මේ ඇත්තරම සතිපට්ඨාන සූත්‍රයේ නියමාකාරයෙන් පුරුදු කිරීමට පුළුවන්කමක් ලැබෙන්නේ. එයාට තියෙන්නට ඕනේ බුදුරන් වහන්සේ එක අවස්ථාවක ඇවිදින්න අහනවා භික්ෂුන් වහන්සේලාට. බුදුරන් වහන්සේ දේශනා කරන මහණෙනි එක භික්ෂුවක් ඇවිදින්න අහනවා බුදුරන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට කෙටියෙන් ධර්මයක් දේශනා කරන්න කියලා. ඊපස්සේ බුදුරන් වහන්සේ කියනවා මොග පුරුෂයෙනි නුඹලා මාත්‍ර මම මෙච්චර ධර්මයේ කියලා තියෙද්දි තවත් මගෙන් ධර්මයේ කියන්න කියලා අහනවනේ කියලා බුදුරන් වහන්සේ දේශනා කරන අවස්ථාවේදී ශාසනයේ දෑවැද්ද කරගන්න කියලා මෙහෙම දේශනා කරනවා. මහණෙනි කුසල් ධර්මයන්ගේ මුල පිරිසිදු කරගන්න. කුසල් ධර්මයන්ගේ මුල කියන්නේ මොකද්ද? සීලය සවිසුද්ධ කරගන්න, දුෂ්ටිය ඍජු කරගන්න. මෙන්න මේ විදිහට සීලය පිරිසිදු කරගෙන දුෂ්ටිය ඍජු කරගෙන සීලය පිළිහිටලා යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට තුන් ආකාරයකින් සතිපට්ඨාන පුරුදු කරනවා නම්, ඒ කියන්නේ කය කායानुපස්සනාව ආතාපි සම්පජානෝ සතිමා වශයෙන් පුරුදු කරනවා නම්, ඒ වගේම වේදනानुපස්සනාව, චිත්තानुපස්සනාව, ධම්මානුපස්සනාව මෙන්න මේ ආකාරයෙන් පුරුදු කරනවා නම් එයාට පුළුවන්කමක් ලැබෙනවා මේ සියලු දුක් දුම්න සියල්ලක්ම නැති කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියලා බුදුරණන් වහන්සේ පෙන්වා දෙනවා. එහෙනම් බලන්න සැබෑවටම සතිපට්ඨානයේ මූලිකව පුරුදු කරන්න අපට තියෙන්නට ඕනේ මූලික කරුණු, කුසල් ධර්මයන්ගේ මූලික කරුණු. ඒ තමයි සීලයේ සවිසුද්ධිය, දුෂ්ටි ඍජු බව. එයාට තමයි නියමාකාරයේ මාර්ගයේ පුරුදු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. හැබැයි අපි මූලික කාරණාවට අපි සතිපට්ඨාන යම් පමණ පුරුදු කරන්න ඕනේ. නමුත් නියමාකාර සතිපට්ඨානයේ වැඩෙන්නේ මේ දුෂ්ටි ඍජු වෙච්ච කෙනාට, සේක භික්ෂුවට, මාර්ගයේ ගමන් කරන කෙනාට. මොකද අනිත් කෙනාට යථාර්ථ වශයෙන් මේ ජීවිතයේ සත්‍ය අත්දකින්න හැකියාවක් ලැබෙන්නේ. ඒකයි බුදුරණවහන්සේ ඉස්සරලාම දේශනා කරන්නේ අහපු ධර්මයේ නුවණින් ඉවසලා තේරුම් ගන්න, දෘෂ්ටි වශයෙන් ඍජු කරගන්න. බුදුරණවහන්සේ ළඟට ඉස්සරලාම කෙනෙක් ආවට පස්සේ බුදුරණවහන්සේ කියන්නේ මොකද්ද? එයාගේ ප්‍රඥාවට ධර්මයේ කියන්නේ, ප්‍රඥාව අවදි කරන ධර්මයේ කියන්නේ. ඒක තමන් ඉමසලා තේරුම් ගන්නට ඕන. එයාට තමයි පුරුදු කිරීමට වැඩපිළිවෙළක් පුරුදු කරන්න හැකියාව තියෙන්නේ. එතෙක් යා කරන පුරුදු කිරිල්ල නිවැරදි මාර්ගය වෙන්නේ නැහැ. ඒකයි මම අද කිව්වේ. අද ගොඩාක් සමාජය තුළ අපි මේ ලෝකයේ දුක කරදරයක් කියලා හිතාගෙන මේකෙන් නිදහස් වෙන්නටත් ගොඩනගාගත්ත ධර්මයක් දෙයක් කරගෙන අපි බෙද බෙදා බලලා සත්‍ය පුජ්‍යලයක් නැහැ කියලා සංකල්පවලට එනවා. නමුත් අපට සැබෑවට මාර්ගය වැඩෙන්නේ නැහැ. උදාන සූත්‍රය මම විස්තර කරද්දි කියලා දුන්නා. ඇත්තටම අපි ආත්මයක් නැහැ, සත්වයක් නැහැ කියන මේ න්‍යාය මාර්ගයකට නාපු කෙනෙක් පුරුදු කිරීම තුළ එයා දෘෂ්ටියක් කරා යන ආකාරය. ඉතින් අපි බලමු සතිපට්ඨාන සූත්‍රය කොහොම පුරුදු කරනකොටද එයාට නිවන් මාර්ගයේ වැඩෙන්නේ කියලා. බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා, මහණෙනි භික්ෂුව කායේ කායानुපස්සේ විහෙරති, ආතාපි සම්පජානෝ සතිමා විනේයී ලෝකේ අභිජ්ජා දෝමනස්ස. භික්ෂුව කයෙහි කය අනුවදකිමින් වාසය කරනවා. කෙලෙස් තවන වීරියෙන් නුවණින් සිහියෙන් යුක්තව ගැලීමත් ගැටීමත් දුරු කරමි. මෙතන ලස්සන කාරණාවක් කියවෙනවා, කයෙහි කය අනුවදකිමින් වාසය කරනවා. දැන් අපි ගොඩක් වෙලාවට මේ කාරණාව අපට හරියට අමාරු තේරුම් ගන්න. කොහොමද කයෙහි කය අනුවදකිමින් වාසය කරන්නේ? වේදනාවන්නේ වේදනාව අනුවදකිමින් වාසය කරන්නේ, සිතෙහි සිත අනුවදකිමින් වාසය කරන්නේ, ධර්මයන්නේ ධර්මයන් අනුවදකිමින් වාසය කරන්නේ. අපි දකින්නේ කය විතරයි. අපි කය, ඒකයි මම කිව්වේ, අපි කය දෙයක් කරගෙන නැත්නම් අපි මේ ලෝකේ හැම දෙයක්ම දෙයක් කරගෙන තියනවා කියලා අරගෙන ඒක හොයනවා බෙද බෙදා බල බල. අපි කයෙහි කය අනුවදකින්නේ අපට කය කියලා දෙයක් අපි ගන්නවා. දැන් බුදුරණවහන්සේ මේ දේශනාවේ හොඳට තේරුම් ගන්න පුළුවන්, මූලිකම කය කියලා දෙයක් අපි ගන්නවා නෝන දිනු කර ගැනීම පිණිසයි. මොකද අපට හටගත්තු කය තියෙනවා. හටගත්තු වේදනාව තියෙනවා. හටගත්තු සිත තියෙනවා. හටගත්තු ධර්මයේ තියෙනවා. අපි යන්නේ හටගත්තු දේ ගන්නවා. කයෙහි කය අණුව. අන්න ඒක අණුව දකිමින් වාසය කරනවා කියන්නේ මොකද්ද? මේ කයක් තියෙනවා කියලා අරගෙන මෙන්න මේක හරියට බලනවා මේ වගේ දෙයකින්. දැන් ඔන්න බලන්න. නම් අපි කරන දේ තුලයි සීක භික්ෂුව කරන දේ තුලයි වෙනස හොඳට තේරුම් ගන්න පුළුවන්. අපි හරියට ධර්මයේ තේරුම් ගත්තොත් අපි මේ කය දැන් අපි මම උදාහරණයක් කියන සති සම්පජන්ණය ගැන. ඔන්න අපි සති සම්පජන්ණය කරනකොට සිහියෙන් කරනවා. සිහියෙන් යමක් කරනවා. සිහියෙන් යමක් කරන දේ තුල සමාධිය හට ගන්නවා. මම ඔන්න සිහියෙන් අත උස්සනවා. සිහියෙන් කතා කරනවා. එතන සමාධියක් හට ගන්නවා. හැබැයි එතන කරන මම ඉන්නවා. අපට ඇයි අපි මේ කොහොම හරි අපි උත්සාහ කරනවා මේ දේ තුලින් සමාධියක් ඇති කරගන්න. නමුත් කරන දේට සිහිය පැවැත්වීම තුල එතන මමත්වයක් නෙමෙයි මේ වෙන වැඩපිළිවෙල දකින්න උත්සාහ කරනවා. නුවණ දියුණු කරගෙන ඒක මුල් කරගෙන මේ කයෙහි වෙන වැඩපිළිවෙල. අන්න ඒකයි කයෙහි කය අනුව දක්මින් වාසය කරනවා කියන්නේ. මේක වෙන්නේ කොහොමද කියලා හොඳට නිරීක්ෂණයක් කරනවා. එයා හැබැයි නිරීක්ෂණය කර නුවණ පරදරි කරගෙන. ඒ වගේම තමයි වේදනාවන් වේදනාව අනුව දකින් වාසය කරනවා කියන්නේ. සිතේ සිත අනුව දකින් වාසය කරනවා කියන්නේ. ධර්මයන් ධර්මයන් අනුව දකින් වාසය කරනවා කියලා කියන්නේ. එයා මේක හැදෙන හැටි මේ සිදුවෙන්නේ කොහොමද කියලා එයා හොඳට ප්‍රඥාවෙන් දකින් වාසය කරන්නේ. එහෙම නැතුව අපි ගොඩාක් වෙලාවට කය මොකද්ද කියලා හොයනවා මිසක් අර මේකෙදි වෙන වැඩපිළිවෙල දකින්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි හොඳට උත්සාහ කරන්නට ඕනේ මෙන්න මේක කොහොමද අපි මේ කයේ කය අනුව දකින් මෙන්න මේ කාරණාව අපි හොඳට තේරුම් අරගෙන වාසය කරන්න කොහොමද කියලා අපි හොඳට කල්පනා කරලා බලන්නට ඕනේ. බුදුරණවහන්සේ මේ විදියට දේශනා කරලා බුදුරණවහන්සේ පෙන්නනවා ඊළඟට කොහොමද කයෙහි කය අනුව දකින් වාසය කරන්න කියලා. ඔන්න විස්තර කරනවා මේ පින්වතුනුත් දන්න සතිපට්ඨාන ඉස්සල්ලාම තියෙන ආනාපාන සතිය. ආනාපාන සතිය වඩන හැටි බුදුරණවහන්සේ විස්තර කරනවා. ඉද වික්කේ මහණෙනි භික්ෂුවක් අරන් එකට ගිහිල්ලා රුක්සේවනකට ගිහිල්ලා මේ විදියට සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා කියලා මේක න අවධානියමු කිරීමෙන් මේ මාර්ගයේ වැඩෙන හැටි හොඳට බුදුරණවහන්සේ ආනාපාන හතිය මුල් කරන් කියලා දෙනවා. මම ආනාපාන හතිය විතරක් කියලා දෙන්නේ නැහැ මේ වෙලාවේ. මොකද ඒක වෙනම විස්තරයක් කළ යුතු නිසා සතිපට්ඨානෙ මම ප්‍රධාන හරය තියෙන කාරණාව තමයි අද මම කියලා දෙන්න උත්සාහ කරන්නේ. මේ විදිහට ආනාපාන සතිය මේ කාරණාව කියලා බුදුරණවහන්සේ ඊළඟට විස්තර කරන කාරණාව තමයි මහණෙනි ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති අත්ති කායෝති වා පනස්ස සති පච්චප්පටිතා ඥාන පට්ටු පච්චප්පටිතා හෝති යාව දේව ඥානමත්තයි. මෙන්න මේ දේ විස්තර කරනවා සතිපට්ඨානයේ තියෙන හරේ. බුදුරණවහන්සේ විභංග සූත්‍ර සතිපට්ඨානයේ විස්තර කරනවා සතිපට්ඨානය කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය පිහිටවීම. සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ මෙන්න මේ හටගන්න ආකාරය නැති වෙන ආකාරය දකිමින් වාසය කිරීම. ඒ නිසා තමයි හැම අනුපස්සනාවකම සතිපට්ඨාන සූත්‍රය හැම අනුපස්සනාවකම අවසානයේට මෙන්න මේ කාරණා බුදුරණවහන්සේ විස්තර කරන්නේ මෙන්න මේ විදිහට සතිපට්ඨානයේ වඩන ආකාරය. බුදුරණවහන්සේ දැන් මේ පින්වතුන් අහලා තියෙන ආනාපාන සතිය ගැන විවිධාකාර ආකාරයට බුදුරණවහන්සේ ලස්සනට මෙන්න මේකට හොඳ කාරණාවක් විස්තර කරලා දෙනවා. මේ ආනාපාන සතිය ගැන කප්පින කියන සූත්‍ර දේශනාවක කප්පින නෙමෙයි අරිට්ඨ සූත්‍රයේ බුදුරණවහන්සේ ලස්සනට විස්තර කරනවා. මොකද්ද? භික්ෂුවක් ඇවිදලා අහනවා ස්වාමීනි අරිට්ඨ කියන භික්ෂුව බුදුරණ ආනාපාන සතිය වඩනවා. අරිට්ඨ භික්ෂුව මේ බුදුරණවහන්සේට කියනවා බුදුරණවහන්සේ අහනවා අරිට්ඨ භික්ෂුවෙන් කොහොමද ආනාපාන සතිය වඩන්නේ කියලා. ස්වාමීනි මම කාමයන්ගෙන් වෙන් වෙලා මගේ කාමයන් ප්‍රහීණ වෙලා තියෙනවා. ඉදිරියේදී කාමයන් කෙරෙහි මට කැමැත්තක් අට ගන්නෙත් නෑ. ඒකත් ප්‍රහාණ වෙලා තියෙනවා. ඒ වගේම ආධ්‍යාත්මය තුළ තරහත් මගේ පටික සංඥාව තරහා සහ මුලින්ම අයින් කළා තියෙනවා. මම සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් ප්‍රස්වාස කරනවා. මෙන්න මේ විදිහට ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වඩනවා කියලා බුදුරණවහන්සේට අරිට්ඨ ස්වාමීන් වහන්සේ කියනවා. ඒ අවස්ථාවේදී බුදුරණවහන්සේ කියනවා අරිට්ඨ ඔබ මෙබඳු ආනාපාන සතියක් නැහැ කියලා මම කියන්නේ නැහැ. එහෙම හේකුත් තියෙනවා. නමුත් මෙන්න මේකයි පිරිපුන් වශයෙන් හතර සතිපට්ඨානයේ වැඩෙන ආකාරයට වඩන ආනාපාන සතිය කියලා බුදුරණවහන්සේ ආනාපාන සතිය විස්තර කරනවා. එතකොට බලන්න අපි ගොඩක් වෙලාවට මාර්ගය පුරුදු කරනවා භාවනාවක් කරනවා. හැබැයි ඒ කරන භාවනාව සැබෑවටම නිවන් මාර්ගයක් වෙනවද කියලා බලන්න තියන්නේ ඒකත් එක්ක. මොකද අපි ගොඩක් කෙනාට දැන් මොකද අපි යම් කරන භාවනාව තුළ තපසිත එකඟ වෙනවා. එත සංසිඳෙනවා. අකුසල් ධර්ම දැන් මෙතන විස්තර කරේ. කාමයන් ඉන්නේ නැහැ. අනාගත කාමයන් ගැන අපේක්ෂාවකුත් නැහැ. තරහා ඉන්නෙත් නැහැ. සියල්ලම දුරු කරලා සීන් ආශ්‍රවස්වස් කරමින් ඉන්නවා. එතන සිත එකඟ වෙනවා. නමුත් ඒ තුලින් මාර්ගය ඉවර වෙන්නේ නැහැ. අන්න එනහයි මාර්ගය ඉවර වෙන ආකාරයට වැඩින්නේ කොහොමද කියලා බලන්නට ඕනේ. ඒ වගේම තමයි බුදුරන් වහන්සේ විස්තර කරනවා එක අවස්ථාවක මෙන්න මේක හොඳට ලස්සනට තේරුම් ගන්න පුළුවන් කාරණාව. අනුරුද්ධ ස්වාමීන් වහන්සේට සිතවිල්ලක් පහළලා මොකද්ද යම් කෙනෙක් සතර සතිපට්ඨානේ වර්ධවා ගත්තේ නම් සතිපට්ඨානේ වර්ධවා පුරුදු කරන ලද්දේ නම් එයා දුක ගෙවීම පිණිස තියෙන මාර්ගයේ වර්ධවා ගත්ත කෙනෙක් වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානේ නිවැරදි පුරුදු කරේ නම් එයා නිවන් දුක නිවීම පිණිස තියෙන මාර්ගයේ නිවැරදි පුරුදු කළා වෙනවා. මෙන්න මේ විදිහට විතරකයක් හට ගන්නවා. හටගත්තට පස්සේ මුගලන් ස්වාමින් වහන්සේ ඇවිදිල්ල මෙන්න මේ කාරණාව සාකච්ඡා කරාට පස්සේ බුදුරන් වහන්සේ ආනන්ද අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මුගලන් ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට තමයි සැබෑවටම සතිපට්ඨානේ නිවැරදිව වඩන්නේ වරද්දවා ගත්තොත් මාර්ගය වරදිනවා නිවැරදිව වඩන්නේ මෙන්න මේ විදිහටයි කියලා ලස්සන විස්තරයක් කරනවා. මොකද්ද මෙන්න බලන්න නියම ආකාරය හරය සතිපට්ඨාන විස්තර කරනවා. අවත්නි යම් භික්ෂුවක් ආධ්‍යාත්මික කයෙහි හටගත් ධර්මයන් දැකීමෙන් වාසය කරනවා. කෙලෙස් තවන වීරියෙන් යුක්තව, නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව, අවිජ්ජාවයි ඇලීමයි ගැටීමයි දුරු කරමි. ඒ වගේම තමයි ආධ්‍යාත්මික කයෙහි හටගත් ධර්මයන් නැතිවීම දැකීමෙන් වාසය කරනවා. ඊළඟට ආධ්‍යාත්මික කය කෙරෙහි හටගත් ධර්මයන්ගේ හට ගැනීම නැතිවීම දෙකම දැකීමෙන් වාසය කරනවා. ඊළඟට බාහිර හටගත් කය කෙරෙහි හටගත් ධර්මයන් හට ගැනීම දකින් වාසය කරනවා නැතිවීම දකින් වාසය කරනවා කියලා මෙන්න මේ විදිහට සතිපට්ඨානෙ මේ කරුණු ඔක්කොම ටික අර හරය වරදවා නොගැනීම නිවැරදිව ගැනීම ගැන ලස්සන විස්තරයක් කරනවා. දැන් මෙන්න මේ කාරණාව තමයි මේ සතිපට්ඨාන සූත්‍රයේ සතිපට්ඨාන අනුපස්සනා හැම එකම අවසානයේට විස්තර කරන්නේ. මෙන්න මේ කාරණාව ගැන තමයි අපි හොඳට අවධානයක් යොමු කරලා බලන්නට ඕනත්තේ කොහොමද මෙන්න මේ කාරණාව අපි සතිපට්ඨානේ පුරුදු කරනකොට මේක තේරුම් ගන්නේ කියන එක තමයි අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. දැන් මම මේ පින්වතුන්ට කලින් කියලා දීලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රය පුරුදු කරනකොට මූලිකව දැන් ආධ්‍යාත්මික බාහිර කියලා බෙදා ගැනීමක් තියෙනවා. අපි ලෝකේ අපට ලෝකේ සකස් වෙන්නේ ලෝකයේ තුල අපි ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා දෙකක් බෙදාගෙන තියෙනවා. හැම මොහොතකම අපේ තියෙනවා ආධ්‍යාත්මික කියලා දෙයක් බාහිර කියලා දෙයක්. එතකොට ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා දෙකක් බෙදා ගැනීමත් එක්ක තමයි අපට ලෝකයක් සකස් වෙන්නේ. අපට ලෝකයක් සකස් වෙන්නේ දැන් අපට ලෝකයේ සංසාරය අපි ගමන් කරන්නේ හැම වෙලාවෙම දැන් ඇහැයි රූපය අපට තියෙනවා. කනයි ශබ්දයයි තියෙනවා. නාසයයි ගඳ සුවඳයි තියෙනවා. දිවයි රසයයි තියෙනවා. හැම මොහොතකම ආධ්‍යාත්මික බාහිර කියලා දෙකක් බෙදාගෙන තියෙනවා. අපි ලෝකේ ජීවත් වෙන්නේ බෙදාගත්ත ලෝකේ. අපට මේ දෙක අල්ලන්න බෑ. අපට මේ දෙක තේරෙන්නේ නැහැ. ඇයි අපට තේරෙන්නේ නැත්තේ? අපි හැම මොහොතකම සිටින්නේ පුද්ගල සංකල්පයක් එක්ක. අපට පුද්ගල සංකල්පයේ සම්පූර්ණයෙන් අයින් කරන්න බෑ. යථාර්ථය තේරුම් ගන්න නැතුව. ආයි පුද්ගලියක් සත්‍යයක් නැහැ කියලා හිතුවා කියලා පුද්ගල සංකල්ප දුර වෙන්නේ නැහැ. අපි බලන්නට ඕනේ මේ ආධ්‍යාත්මික බාහිර කියන්නේ හැදෙන හැටි. දැන් අපි මං අර විදර්ශනාව කරන ආකාරය ගැන විස්තර කරනකොටම කියලා දීලා තියෙනවා. විදර්ශනා කරනකොට අපට හැදිච්ච ධර්මයක් තියෙනවනේ. දැන් අපට ඇහෙන් රූප පේනකොට, කනින් ශබ්ද ඇහෙනකොට, නාසයට ආග්‍රහණය කරනකොට, දිවෙන් රස ලබනකොට අපට හැදිච්ච දෙයක් තියෙනවා. මෙන්න මේ හැදිච්ච දේ අපි හැදුනේ කොහොමද කියලා හොයන්නට ඕනේ. හැදිච්ච දේ අපි හැදුනේ කොහොමද කියලා හොයන්නට ඕනේ. අපට සැබෑවටම හැදෙනකොට මේ ලෝකයේ ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා දෙකක් බෙදාගත්ත නිසා හැදෙන්නේ. එහෙනම් අපි විදර්ශ දැන් සමුදය දකින්නවා, නිරෝධය දකින්නවා කියලා කතා කරන්නේ මේ හැදෙන හැටි හොයනවා. සමුදය කෙනෙක් දැක්කා නම් අන්න හැදෙන හැටි හොයනකොට සමුදය දකින්නවා. සමුදය දැක්කා නම් එයාගේ නුවණක් ඒක මට ගන්න මොකද්ද? මෙහෙමනම් හැදුනේ මේ හේතු නැතිවීමෙන් මේක නැති වෙනවා කියන නුවණ හට ගන්නවා. අන්න එහෙනම් අපි ලෝකේ ගොඩනගිච්ච ආධ්‍යාත්මයක් තියෙනවා. ලෝකේ ගොඩනගිච්ච බාහිරක් තියෙනවා. දැන් අපි ලෝකේ දැන් සමහර අය ගොඩක් වෙලාවට කල්පනා කරනවා මේ ආධ්‍යාත්මික බාහිර කියලා විස්තර කරනකොට මම අධ්‍යාත්මිකේ අධ්‍යාත්මික කියන එකේ වෙනම එයා බෙද බෙදා බලනවා. මෙතන මම කියලා දෙයක් නැහැ කියලා. බාහිර කියන දෙකෙත් වෙනම බෙද බෙදා බලනවා. මම කියලා දෙයක් නැහැ කියලා. හැබැයි හොඳට කල්පනා කරලා බලන්න ඒ බලන දේ තුලත් එයාට නිරීක්ෂණය කරන කෙනෙක් ඉන්නවා. එයා බලන්නේ මම ඉඳලා ප්‍රඥාවෙන් නෙමෙයි දකින්නේ. මම ඉඳගෙන එයා බලනවා බෙද බෙදා බලනවා මෙතන මම කියලා දෙයක් නැහැ කියලා මානසින් සංකල්පයක් දෙනවා මම කියලා දෙයක් නැහැ මෙතන මෙහෙම දෙයක් නැහැ කියලා. බාහිර වෙන දේත් බෙදනවා බෙද බෙදා බලනවා මෙතන මම කියලා දෙයක් නැහැ කියලා සංකල්පයක් දෙනවා. මෙන්න මේම දෙපැත්තරම සංකල්ප දෙයිලා බෙද බෙදා බලලා කල්පනා කරනවා ආහෙනම් මෙතන සත්‍ය පුජ්‍යලයක් නැහැ කියලා. අන්න එහෙම සිතවිල්ලක් ඇති කරගන්න. ඒක මුල් කරගෙන එයාට කෙලෙස් එන්නේ නැහැ. රාගය එන්නේ නැහැ. ද්වේෂය එන්නේ නැහැ. ඇයි ඒ? රාගය ද්වේෂින්නේ බාහිර ලෝකේ තියෙනවා කියලා ගත්තොත් නේ. බාහිර ලෝකේ නැහැ කියලා ගත්තොත් රාග දේශිනේ නැහැ. හැබැයි යාට මෝහේ තියෙනවා. ඇයි ඒ? එයා මේ හැදෙන හැටි දැක්කේ නැහැ. අන රාගයේ ද්වේෂි නැති නිසා මෙයා මුලා වෙන ස්වභාවය වැඩි. ඇයි? එයාට කෙලෙස් නැති නිසා හිතන මාර්ගඵල ලැබුවා කියලා. හරි මම රහත් වෙනවා මං අනාගාමී වුණා කියලා. නමුත් එයා මාර්ගඵල ලැබරනේ. එහෙනම් අපි හොයන්නට ඕන නැත්තේ ඒකයි බුදුරණස් ඉස්සල්ලාම පෙන්වා දෙන්නේ යමක් කරන්න නෙමෙයි ප්‍රඥාව ඇති කරගන්න. අපි යමක් පුරුදු කරනවා නම් යම් කිසි ප්‍රඥා ඇති කරගන්න නැතුව ඒ පුරුදු කරගන්නේ දැන් අපිට තියෙන යම් කිසි ප්‍රඥාවක් තමයි. නමුත් ඒ පුරුදු කිරිල්ලට අවශ්‍ය ප්‍රඥාව යාට ගොඩ නැගිලා නැහැ. ඒකයි බුදුරණවහන්සේ දේශනා කරන්නේ සුසුතේ ලබතේ පඤ්ඤා අපමත්ත විචක්කන අහපු ධර්මයේ අප්‍රමාදී නුවණින් ඉමසීමෙන් තමයි ප්‍රඥාව වටගන්නේ. අන්න ප්‍රඥාව පෙරදැටි කරගෙන යා මාර්ගය පුරුදු කරනකොට ඒකයි අර සූත්‍ර ඉස්සලා කිවි සීරී සවිසුද්ධ කරන දිස්ත්‍රි ඍජු කරගෙන තමයි යාට මාර්ගය පුරුදු කරන්නේ. හතිපටන පුරුදු කරන්න පුළුවන්. එතකොට තමයි යාට සැබෑට මාර්ගය ඉවර වෙන්නේ. එතෙක්කියා පුරුදු කරන දේ තුළ සංකල්පයක් ඔස්සේ සිතුවිලි ඔස්සේ නිවන් දකින්න උත්සාහ කරනවා. එහෙනම් අපි බලන්නට ඕනේ කොහොමද මේ දැන් මෙතන තව කාරණාවක් තමයි ගොඩක් වෙලාවට මේ සතිපට්ඨාන සූත්‍රය විස්තර කරනකොට සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා විස්තර කරනකොට ගොඩාක් වෙලාවට විස්තර කරනවා කයෙහි හට ගැනීම දැකීමෙන් වාසය කරනවා කියලා. කයෙහි නැතිවීම දැකීමෙන් වාසය කරනවා කියලා. නමුත් මෙතන එහෙම අර්ථයක් නෙමෙයි තියෙන්නේ. මෙතන පාලි අර්ථය සහ ප්‍රායෝගිකත්වයේ හොඳට අර්ථයත් එක්ක බලනකොට තේරෙනවා කායස්මින් කියලා කියන්නේ පාලි භාෂාවේ සත්‍යමී භක්තියෙන් එන්නේ. ඒ කියන්නේ කය කෙරෙහි කය මුල් කරගෙන අන්න ඒකයි කායස්මින් කියන්නේ. කයෙහි හට ගැනීම නෙමෙයි. කය මුල් කරගෙන සමුදේ ධම්මානුපස්සය මත ධර්ම කියලා වචනයක් තියෙනවා. හට ගන්න ධර්මයන් දැකීමෙන් වාසය කරනවා. හොඳට මතක තියාගත යුතු කාරණයක් තමයි කයෙහි හට ගැනීම දැකීමෙන් වාසය කරනවා නෙමෙයි තියෙන්නේ. කය මුල් කරගෙන කය කෙරෙහි හටගත් ධර්මයන් දැකීමෙන් වාසය කරනවා. කයෙහි හට ගැනීම දැක්කොලා වාසය කරනවා කියලා ගත්තොත් තියෙන කයත් තමයි බෙද බෙදා බලබලා යා ඉන්නේ. හැබැයි කය මුල් කරගෙන හට ගන්න ධර්මයන් කියනකොට හට ගන්න ධර්මයන් මොනවද? පංච පාදවස්කන් හට ගන්න. එයා දකින්නේ කය හට ගන්නව නෙමෙයි කය කෙරෙහි හටගත් ධර්මයන් දකින්නේ. කය කෙරෙහි නැති වෙන ධර්මයන් දකින්නේ. කය කෙරෙහි හට ගන්න නැති වෙන ධර්මයන් දකින්න වාසය කරන්නේ. මොකද ඊළඟට අවසානයේට කියනවා කයක් ඇතයි කියලා ගන්නෙ. දැන් කයක් ඇතයි කියලා ගැනීමක් තියෙනවා. කයක් ඇතයි කියලා ගන්නෙ මොකටද? නුවණ දිනු කර ගැනීම පිණිසයි, ඥානෙ දිනු කර ගැනීම පිණිසයි, ලෝකේ හා එකතුණු වී වාසය කිරීම පිණිසයි, කිසිවක් උපාදාන කර නොගැනීම පිණිසයි මෙන්න මේ විදියට කයෙහි කයානු දකින්න වාසය කරන්නේ කියලා නුවණක් එයාට හට ගන්නවා. කයක් තියනවා කියලා ගත්ත නිසා තමයි යාට කය කෙරෙහි හටගන්න ධර්මයන් දකින්න පුළුවන්. කයක් නැහැ කියලා සංකල්පයක් දුන්නොත් එීම යාට දකින්න පුළුවන්ද? අන්න එකයි පලංචි උපකාර වෙනවා කියලා කියන්නේ ගේ හදන්න. ඒ වගේ තමයි මේ මාර්ගයේ අපට පුරුදු කරන්නට අපට ලෝකේ ගෝචර වෙන මේ කය අපට උපකාරයක් වෙනවා. මේ කය උපකාර කරගෙන කය මත පිහිටලා අන්න කය කෙරෙහි හටගත් ධර්මයන් දකිමින් වාසය කරනවා. එතකොට එයා දන්නවා කයක් කියලා දෙයක් හටගන්නේ මෙන්න මේ නිසා කියලා. එයා කය බෙද බෙදා බලලා කයෙහි හට ගැනීම දකිනවා නෙමෙයි. කය බෙද බෙදා බලලා කයෙහි නැතිවීම දකිනවා නෙමෙයි. අද ගොඩක් කලාවට සමහර ලාට මම විස්තර කරන්න හිතියේ සංකතය ගැනත්. සංකතය කියලා කාරණාපව වරද්දවා තේරුම් ගත්ත නිසා තමයි ගොඩක් වෙලාවට මේ නියමාකාරයේ මාර්ගයේ විවුර්ත වෙන්නේ නැත්තේ. සංකතය කියලා බුදුරණවහන්සේ විස්තර කරගන්නේ උපාදෝ පඤ්ඤායිති වයෝ පඤ්ඤායිති. ඒ දෙක තමයි මුලට තියෙන්නේ. ඊළඟට තිතස්සඤ්ඤසත්තම් පඤ්ඤායිති. හට ගැනීමක් පේනවා නැතිවීමක් පේනවා. පවතිනවා කියලා තියෙනවනම් තිතස්ස පවතිනවා කියලා ගත්තනම් අඤ්ඤසත්තම් පඤ්ඤායිති. පවතිනවා කියලා ගත්ත දේ තුළ වෙනස් වෙවි තියෙන්නේ. දැන් නැත්තම් විස්තර කරනවා උපාද ප්‍රතිබංග කියලා. එතකොට වෙන්නේ හට ගැනීමක් තියෙනවා, පැවැත්මකුත් තියෙනවා, නැතිවීමකුත් තියෙනවා. එතකොට එහෙනම් මේ ගන්න දේ තුළ ස්ථීරයක් තියෙනවා. ඇයි? පැවැත්මක් මැද තියෙනවා. නමුත් පැවැත්මක් තියෙන්නේ අල්ලගත්ත නිසා. අන්න ඒකයි සංකතය විස්තර කරන්නේ. ඉපදීමක් පැනවෙනවා, වෙනසීමක් පැවතෙනවා, තිතස් සංඤ තත්තම් පඤ්ඤායති තියෙනවා කියලා ගත්තට පස්සේ තමයි පැවැත්මක් තියෙන්නේ. අන්න එක වෙනස් වී පවතින්නේ. අන්න ඒ න්‍යායය ගත්තට පස්සේ එයා මේ කයක් තියෙනවා කියලා ගන්නවා. හැබැයි කයක් තියෙනවා කියලා ගන්නෙ එයාගේ නුවණ තියෙනවා මේ තියෙනවා කියලා ගත්තේ කුමක් නිසාද? අල්ල ගැනීමෙන් තියෙන්නේ. අන්න එයා හැදෙන හැටි දැක්කනම් කය කෙරෙහි හැටගත් ධර්මයන් දකිනවනම් අර කයක් තියෙනවා කියලා ගැනීම එයාට දුරු වෙන්නේ හැබැයි සම්පූර්ණයෙන් කිලිස් දුරු වීමෙදී. එතෙක් කයක් තියෙනවා කියලා ගැනීම තියෙනවා. අපි කයක් නැහැ කියලා සංකල්පයක් දෙනවා. නමුත් අපි සංකල්පයක් දෙන්නේ මාර්ගයකට එන්නේ නැතුව. හැබැයි ඒ සංකල්ප දෘෂ්ටිය. ඒ නිසා තමයි නිවන මාර්ගයේ වැඩෙන්නේ නැත්තේ. එතකොට එහෙනම් අපි මෙන්න මේ ආකාරයට දකින්නට ඕනේ කුමක්ද? අජ්ජත්තික කයෙහි ආද්‍ය දැන් මෙතන විස්තර කරනදී අපිට බුදුරණවහන්සේ කියන්නේ බෙද බෙදා මේ එන ඒවා කල්පනා කර කර බලන්න කියන එක නෙමෙයි. අපි මාර්ගයේ පුරුදු කරගෙන යනකොට අපිට මේ ලෝකයේ ගෝචර වෙන දේ තියෙන්නේ ආධ්‍යාත්මිකයි බාහිරයි දෙක බෙදාගෙන. ඒක හොඳට මතක තියාගන්නට ඕනේ. අපිට මේ ලෝකයේ තියෙන්නේ හැම මොහොතකම ලෝකයේ ගොඩනැගෙන්නේ ආධ්‍යාත්මිකයි බාහිරයි බෙදාගෙන. එතකොට අපිට එහෙනම් දකින්න තියෙන්නේ බෙදාගත්ත ලෝකේ. අපිට ඇත්ත දකින්න තියෙන්නේ බෙදාගත්ත ලෝකේ. බෙදාගත්ත ලෝකේ තියෙන්නේ ආධ්‍යාත්මිකයි බාහිරයි. ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා දෙකක් බෙදාගත්ත ලෝකේ අපිට ඇත්ත දකින්න තියෙන්නේ. අන්න ඒ කය කිරෙහි හටගත් ධර්මයන් දැකීමේ වාසය කරනකොට යා ආධ්‍යාත්මිකයක් දකිනවා බාහිරයක් දකිනවා. එයා පනෝ බලන්නේ නැහැ මේක ආධ්‍යාත්මික මේක බාහිර කියලා හොය හොයා බලනවා නෙමෙයි. එයා බලන සත්‍ය තියෙන්නේ මේ දෙක බෙදාගත්ත දේ තුල. අන්න ඒ විදිහට ක්‍රමානුකූල මාර්ගයේ දියුණු වෙනකොට ඒකයි බුදුරණවහන්සේ මෙතන විස්තර කරන්නේ ආධ්‍යාත්මික සහ බාහිර කියලා දෙක විතරක් නැතුව විස්තර කරන අවසාන තුන්වෙනියට ආධ්‍යාත්මික බාහිර දෙක එකට. එතකොට එහෙනම් දැන් අපි අර විදිහට හොය හොයා බලනකොට ආධ්‍යාත්මිකත් හොය හොයා බලනවා, බාහිර එකත් හොය හොයා බලනවා. මේ දෙක එකට හොය හොයා බලන්නේ කොහොමද? ඔන්න ඔය ප්‍රශ්නේ එනවා කෙනෙකුට. අපි ආධ්‍යාත්මිකත් හොය හොයා බලනවා හට ගන්න ආකාරය, බාහිරත් හොය හොයා බලනවා හට ගන්න ආකාරය. නමුත් මේ දෙක එකට බලන්නේ කොහොමද? මෙතන බුදුරණවහන්සේ විස්තර කරන්නේ නුවණ වැඩෙනකොට වැඩෙන වැඩපිළිවෙල. නුවණ වැඩෙනකොට වැඩෙන වැඩපිළිවෙල. අපි නුවණට ඉඩ දෙන්නේ නැතුව අපි බලෙන් යමක් හොයන්න උත්සාහ කරනවා. අන්නේකයි මම ඉස්සෙල්ලා පැහැදිලි කරේ ආධ්‍යාත්මික බාහිර කියලා දෙකක් ලෝකේ අපි ගොඩනගාගෙන ඉන්නේ. ඒ ගොඩනගාගත්ත දේ අපට ගෝචර වෙන්නේ. අපි භාවනා කරනකොට අපට ගෝචර වෙන්නේ තියෙන්නේ ගොඩනගාගත්ත දේ. ඒ ගොඩනගාගත්ත දේ තුළ මේ ද්වේතාවය තියෙනවා. අන්න ඒක අපි ඒ කය කෙරෙහි හටගත් ධර්මයන් දැකීම වාසය කරනකොට, කය කෙරෙහි නැති වුණ ධර්මයන් දැකීම වාසය කරනකොට, කය කෙරෙහි හටගත් තියුණු ධර්මයන් දැකීම වාසය කරනකොට, ඒ කියන්නේ ඒක මුල් කරගෙන හටගත් ස්කන්ධ දකින්නේ යා. මේ කය නැති වෙන ආකාරය නෙමෙයි. දැන් මේ කය නැති වෙන ආකාරයට මනසින් දකින්න බෑනේ, සංකල්පයක්නේ. දැන් අපි කොහොමද අපි කය නැති වෙන ආකාරය දකින්නේ? මැරෙන්නට ඕනේ. ඒතකොට අපේ සංකල්පකින් තමයි මේ කය නැති කරන්නේ. ප්‍රඥාවෙන් දකිනවා නෙමෙයි. හැබැයි කය කෙරෙහි හටගත් ධර්මයන් දකිනකොට කයක් ඇතයි කියලා ගැනීමත් එක්ක මේ කටගන්නේ කියලා යට නෝන හටගන්න. ඔන්න මම උදාහරණයක් කියන්න. දැන් ඔන්න අපි හිතමු අපි වඩනවා කියලා මේ ධාතු මනසිකාරේ. නැත්නම් අපි වඩනවා බලන අසුභ භවනා. අපි වඩනකොට ඔන්න අපි ගන්නවා කෙස් අරමුණු කරගන්න. අපි කෙස් අරමුණු කරගෙන කෙස් නැති වෙනවා දකින්නේ කොහොමද? අපි මානසික සංකල්පයක් දෙන්නේ නැහැ කියලා. මෙහෙම බිදි බිදි යනවා අපි දකිනවා. හැබැයි අපි තියෙනවා කියලා ගත්තදී බිදි බිදි යනවා දකිනවා. හැබැයි කෙස් තියෙනවා කියලා ගත්තේ කොහොමද? අන්න ඒක හොඳට කල්පනා කරලා බලන්න. මූලික දහම් න්‍යාය නුවණත් එක්ක අපි කෙස් කියලා අරමුණක් මනසට ගන්නවා. මොකද්ද හටගත්තේ? මනසයි අරමුණයි විඥාන එකතු වීමෙන් කෙස් තියෙනවා කියලා අපි ගත්තා. මනස ආරමුණ යන එකතු වෙච්ච නිසා තියනවා කියලා අරගෙන මේ කෙස් ගැන අපි හොඳට අපි අපට ආසාව තියෙනකන් ප්‍රපංචයක් හට ගන්නවා. නැත්තම් ලොම් ගැන අපි මේ කුණුප කොටස් ගැන අපි හිම හට ගන්නවා. එතකොට අපි මේ මනසයි අරමුණයි විඥානයයි මුල් කරගෙන හටගත්ත පංචීපාදනස්කන්ධය දකිනකොට එයාට මේ කෙස් හට ගන්නවා දකින්න බැයිද? කෙස් කියන දේ අපේ ලෝකෙට ගෝචර හැට දකින්න බැයිද යාට? මනසයි අරමුණයි විඥානය එකතු වීමෙන් අපට මේ කෙස් කියන අරමුණ අපට මේ හටගත්තේ. නැත්තම් අපි තියෙන කෙස් බෙද බෙදා බලනවා මෙතන කෙස් කියලා දෙයක් නැහැ. නමුත් අපි දකිනවා නම් අන්න ඒකයි මම කිව්වේ. කයෙහි කයානුව දකිමින් වාසය කරනවා කියන්නේ අපි මේ කය මුල් කරන් හටගත් ධර්මයන් දකිමින් වාසය කරනවා කියන්නේ මොකද්ද? කෙස් කියන අරමුණ අපට හට ගන්න ආකාරයේ මේ ධර්මයන් මෙන්න මේ මනසයි අරමුණ විඥාන එකතු වීම මෙන්න මෙහෙමයි හටගන්නේ කියලා දකිමින් වාසය කරනවා. එතකොට යාට මේ කෙස් නැහැ කියන සංකල්පයක් නැහැ, කෙස් තියෙනවා කියන සංකල්පයක් නැහැ. මේක හටගන්න ආකාරය දකින්න. අන්න ඒකයි කච්චනෝරි සූත්‍රය බුදුරණ විස්තර කරන්නේ. පංචීපාදනස්කන්ධේ හට ගැනීම දකිනකොට මේ ලෝකේ නැහැ කියන දෘෂ්ටියට දුර වෙනවා. පංචීපාදනස්කන්ධ නැති වෙනවා දකිනකොට යාට මේ ලෝකේ තියෙනවා කියන දෘෂ්ටිය දුර වෙනවා.
එහෙනම් අපි භාවනාවක් වශයෙන් මේක පුරුදු කරනකොට අපි මූලිකව අර ගේ හදන්න පලංචි ගන්නවා වගේ තමයි කේස් කියන අරමුණ අපි ගන්නවා අපේ සිතේ සංසිඳුවීමක් ඇති කරගන්න භාවනාවට උපකාරයක් වෙනස. හැබැයි ඊට පස්සේ අපි මේ හටගත්ත කේස් අපි බෙද බෙදා බලනවා නෙමෙයි, මේක හටගන්න හැටි කේස් මුල් කරා කේස්න ඒ කයෙහි හටගත් ධර්මයන් දකිනවා. මෙන්න මේක මනසයි අරමුණ විඥාන එකතු වීම හටගන්න හැටි දකිනවා. ඒකම නැති වෙන විදිහ දකින්න පුළුවන්. එතකොට එයා දකිනවා එයාගේ ලෝකයේට මෙන්න මේ කෙස් කියන දේ හට ගන්නවා. හැබැයි දකින්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. මෙන්න මේ විදිහට එයාට ආධ්‍යාත්මික බාහිර කියලා බෙදාගත්ත ලෝකයේ තුල මේ හට ගන්න ආකාරයේ නැති වෙන ආකාරයේ ධර්මයන් හි ඔන්න එකම ඉස්සෙල්ලා හොඳට මතක තියාගන්න. අපි විස්තර අපි දකී යුත්තේ කය හට ගැනීම නෙමෙයි. අපි දකින්නේ කය කෙරෙහි හටගත් ධර්මයක්. ඔන්න ඕක තමයි අපි අපට මාර්ගය වරදින්නේ. කයෙහි හට ගැනීම නෙමෙයි දකින්නේ, කය කෙරෙහි හටගත් ධර්මයන් දකින්නේ. ඒක සතිපට්ඨානිය වරදවා ගත්තොත් මාර්ගය වරදවා ගත්තා වෙනවා. සතිපට්ඨානිය නිවැරදි කරගත්තොත් මාර්ගය නිවැරදි කරගත්තා වෙනවා. අපි අර කයෙහි හට ගැනීම කොච්චර දැක්කත් එයාට අර කය කෙරෙහි කලකිරුණා. හැබැයි කය කෙරෙහි කලකිරුණාට ආත්මෘෂ්ටි කැඩෙන්නේ නැහැ. නමුත් එයාට මේ කය කෙරෙහි හටගත් ධර්මයන් දකිනකොට අන්න එයාට මේ හැදෙන හැටි දකින්න පුළුවන්. එහෙනම් නැති වෙන හැටි දකින්නත් පුළුවන්. මේ දෙකම දකිනකොට එයාට මේ ලෝකයේ ගොඩ නැගෙන හැටි, තමන්ගේ ලෝකයේ ගොඩ නැගෙන හැටි කය මුල් කරගෙන හැටි දකින්න පුළුවන්. කායන පස්සනම් ගැට දකින්න පුළුවන්. අන්න එතකොට ද්වේතාවයක් බෙදාගත්ත යා මේ ද්වේතාවය බෙදාගෙන ලෝකෙ සකස් වුණා. බෙදාගත්ත ද්වේතාවය දුරු වෙනවා. ඇයි දුරු වෙන්නේ? එයා දකිනවා මෙන්න මේ හැදෙන හැටි ලෝකේ. ලෝකේ යන්නේ ද්වේතාවයක් එක්ක, බෙදා ගැනීමක් එක්ක. ලෝකේ හැදෙන හැටි දකිනකොට ද්වේතාවය බෙදිලා හුදු ධර්මයක් විතරයි හටගන්නේ. ඒකයි සමුදේ අජ්ජත්තික කය බහිද්දා කය දෙකම එකට කියන්නේ. ඉති අජ්ජත්තං වා අජ්ජත් බහිද්දා වා කය සමුදේ ධම්මානුපස්සීව විරති. මේ දෙකම එකට. ඇයි දෙකම එකට වෙන්නේ? බෙදාගත් දෙකේ ද්වේතාවයේ මුල් කරගෙන යා යථාර්ථය දකිනවා. ඒ කයෙහි හටගත් ධර්මයන් දකිනකොට එහෙම දකි මේ වාසය කරනට යට ගොඩනගින්නේ මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාව ගොඩනගෙන ගොඩනගෙනකොට එයාට මේ බෙදාගත් ද්වේතාවේ දුර වෙනවා. ද්වේතාවේ දුර වෙලා හුදු ධර්මයන් හටගන්නේ. අන්න ඒකයි බුදුරණවහන්සේ විස්තර කරන්නේ. මේ අදිමුතු තේරගාතාවේ වජිරා භික්ෂුණිය ගෙහිම ගොඩක් රහතන් වහන්සේලා මේ මාර්ගය යන ධර්මයන් විස්තර කරනවා. සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සම්පත්‍ති කියලා. හුදු ධර්මයන් හට ගැනීමක් තියෙන්නේ. සුද්ධ සංඛාර පුඤ්ඤෝය හුදු සංස්කාර පිටක් තියෙන්නේ. ඇයි හුදු වෙන්නේ? අර බෙදා ගැනීම දේවතාවේ නෑ. ආධ්‍යාත්මික බාහිර දේවතාවේ නෑ. හුදු ක්‍රියාවක් විතරයි. අපේ දේවතාවය බෙදා ගැනීමක් තියෙනවා. බෙදාගන්නේ ද්වේතාවේ තමයි අපි සත්‍ය හොයන්නේ. හැබැයි සත්‍ය හොයනකොට බෙදාගත් ද්වේතාවේ දුර වෙලා යනවා. දුර වෙලා කියන හුදු ක්‍රියාවක් විතරයි හටගන්නේ. අන්නේ හුදු ක්‍රියාව තුළ අන්න එතන බෙදා නොගත් ද්වේතාවේ එකට බැලීම තමයි අජ්ජත් බහිද්දා කායේ සමුදි ධම්මවන පස්සියෝ අවිහෙරති. ආධ්‍යාත්මිකත් බාහිරත් කියන කය කෙරෙහි හටගත් ධර්මයන් දකින් වාසය කරනවා කියන්නේ යාගේ ප්‍රඥාව උපරිමයෙන් දිනු වෙලා ඒ ප්‍රඥාව විසින් තමයි ඒ සත්‍ය දකින්නේ ද්වේතාවේ බෙදා ගැනීමකින් තොරව. එහෙම නැතුව අපිට අපි හිතලා ආධ්‍යාත්මික මේකයි වාහිර මේකයි කියලා අපි හිත හිතා ගොඩනගා ගන්න දෙයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. මොකද මෙතන තමයි සතිපට්ඨානේ හරය. මේක සතිපට්ඨානේ භාවනාව කියන්නේ. මේ හරය නැතුව අපි කොච්චර අපි සතිපට්ඨානේ වඩනවා කියලා අර සිහිය පවත්වන අර අරමුණු මොන දේ ගත්තත් අපිට සැබෑට සතිපට්ඨානේ නැහැ. හැබැයි මේ විදිහට නියමාකාරයේ මාර්ගය වඩන්නත් බෑ. දුෂ්ටි ඍජු වෙන්නේ නැතුව. ඒකයි බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ. සීලය පිරිසිදු කරගෙන දුෂ්ටි ඍජු කරගෙන මෙන්න මේ විදිහට භාවනා පුරුදු කරනකොට එයාට පුළුවන්කමක් ලැබෙනවා. මොකද්ද? මෙන්න මේ විදිහට නිවැරදි ආකාරයෙන් මාර්ගය පුරුදු කරන්න. එහෙම නැති වුණොත් එහෙම එයාට මේ නිවැරදි ආකාරයට මාර්ගය පුරුදු කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් බලන්න මෙන්න මේ කාරණාව ගැන හැම සතිපට්ඨාන අනුපස්සනාවකම දැන් මම අර කය කෙරෙහි කියන මම අර මේ කෙස් අරමුණු කරගෙන මම ඒ කාරණාව කිව්වේ. ඒ විදිහටම මේ ආනාපාන සතිය, සති සම්පජන්නේ, ඊළඟට ඉරියාපතය, ඊළඟට අසුබය, ඊළඟට නවසීවතිකය, මේ හැම දෙයක් තුලම තියෙන්නේ. ඒ හැම දෙයක්ම උපකාර කරගන්නේ මෙන්න මේ හරය කරා යන්න. මෙන්න මේ සතිපට්ඨාන භාවනාවේ හරය කරා යන්න. මෙන්න මේ හරය කරා යන්න නැතුව අනිත් දේවල් කොච්චර කරත් එයාට කවදාවත් මාර්ගය පුරුදු කරන්න බෑ. මෙන්න මේක ලස්සන සූත්‍රයක් තියෙනවා මේ හතිපට්ඨානය ගැන විස්තර කර බුදුරණවහන්සේගේ සංයුත්තයක් තමයි හතිපට්ඨාන සංයුත්තය කියලා. ඒ වගේ ලස්සන විස්තරයක් තියෙනවා මේ හතිපට්ඨානය ගැන. ඉස්සරලාම බුදුරණවහන්සේ කියනවා මහණෙනි අලුත පැවිදි වෙච්ච භික්ෂුවකට එයාට මේ ධර්ම විනය එන මෙන්න මෙහෙම හික්මෙන්න කියනවා. හික්මවන්න කියනවා. මොකද්ද? සතිපට්ඨානෙ සමාදන් කරවන්න කියනවා. ඒක ඒ තුල පිහිටවන්න කියනවා. අවත්නි එන්න ඇවිදලා මෙන්න මේ විදිහට වාසය කරන්න උත්සාහ කරන්න කියනවා. කායන පස්සනාවෙන්, වේදනාන පස්සනාවෙන්, හිතාන පස්සනාවෙන්, ධම්මාන පස්සනාවෙන් මෙන්න මේ විදිහට වාසය කරන සිත එකඟ කරගෙන මෙන්න මේ යථාර්ථයේ කය කියන දේ යථාර්ථය දකින්න උත්සාහ කරන්න කියනවා. සිත කියන දේ, ධර්මයන් කියන දේ, වේදනාවන් කියන දේ යථාර්ථය දකින්න උත්සාහ කරන්න කියනවා. එතකොට යාට එන දකින්න උත්සාහ කර යථාබුත ඥාන ඇති කර ගන්නටයි ඉස්සරලාම කෙනෙක් යොමු කරන්නේ මා අලුතෙන් එන කෙනාට. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා මහණෙනි සීක භික්ෂුවට මාර්ගයට ආව කෙනාට කියනවා එයා මෙන්න මේ විදිහට වාසය කරන්න ඕන. කොහොමද? එයත් කයෙහි කයානුව දකිමින් වාසය කරනවා, සිහියෙන් නුවණින් යුක්තව සිත සමාධිමත් කරගෙන. එයා කුමක් පිණිසද එයා වාසය කරන්නේ? කය පිරිසිදු දැකීම පිණිස. අන්‍යා තමයි කය මොකද්ද කියලා එයා පිරිසිදු දකින්නේ, දැකීම පිණිසයි. අරය වාසය කරන්නේ නුවණ දියුණු කර ගැනීම පිණිස. මාර්ගයට ආව කෙනා තමයි මේක පිරිසිදු දැකීම පිණිස වාසය කරන්නේ. රහතන් වහන්සේ ගැන කියනවා රහතන් වහන්සේ වාසය කරන්නේ සියලු සංයෝජනයන් දුරු කරලා විසංයුක්තව එකතු නොවි වාසය කරන්නේ. කය හා එකතු නොවි, වේදනාව හා එකතු නොවි, සිතහා එකතු නොවි, ධර්මයන් හා එකතු නොවි වාසය කරන හතිපට්ඨානි. සීක භික්ෂුව වාසය කරන්නේ මේක පිරිසින් දැකීමේ අදහසින්. නමුත් ඊට කලින් එයාට වාසය කරන්න කියන්නේ නුවණ දියුණු කර ගැනීමට. එහෙනම් බලන්න නුවණ දියුණු කරගත්ත කෙනාටයි මේක පිරිසින් දකින්න පුළුවන්. නුවණ දියුණු කරගත්ත නැති කෙනාට පිරිසින් දකින්න බෑ. පිරිසින් දැකපු කෙනා තමයි එකතු නොවි වාසය කරන්නේ. එහෙනම් බලන්න අපි සිතුවිල්ලකින් එකතු නොවි වාසය කරන්න උත්සාහ කරාට කවදාවත් වාසය කරන්න බෑ. අපි සිතුවිල්ලකින් උත්සාහ ගන්න එකතු නොවි වාසය කරන්න. නමුත් එකතු නොවි වාසය කරන්න බෑ. එකතු නොවි වාසය කරන්න පුළුවන් රහතන් වහන්සේට. අනික කිසි කෙනෙකුට එකතු නොවි වාසය කරන්න බෑ. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට ආනාපාන හතිය මුල් කරගෙන මේ හැම දෙයක්ම මුල් කරගෙන අපි හොඳට හතිපට්ඨානය කියන්නේ මොකද්ද කියන කාරණාව මුල් කරගෙන අපි මේ භාවනාව මේ ආකාරයට පුරුදු කරන්නට ඕන. ඊළඟට බුදුරණන් වහන්සේ දැන් මෙතන විස්තර කරනවානේ අවසානට විස්තර කරනවා මහණෙනි මෙන්න මේ විදිහට අත්ති කායෝතිවා 57 මේ කයක් ඇතයි කියලා හිතාගෙන හිතාගන්නේ සිහිය එළඹවා ගැනීමට, නුවණ දිනු කර ගැනීමට, ඒ වගේම තමයි එකතුණි වාසය කිරීමට, ලෝකයේ කිසිවක් උපාදාන කර නොගැනීම පිණිස තමයි මෙන්න මේ විදිහට කයෙහි කය ආනුව දකිමින් වාසය කරන්නේ. කයෙහි කය ආනුව දකිමින් වාසය කරන්නේ. එතකොට එයා සතිපට්ඨානය පුරුදු කරන්නට අරමුණක් ගන්නට කය මුල් කරගෙන කයක් ඇතයි කියලා ගන්නවා. හැබැයි අය කයක් ඇතයි කියලා ගන්නෙ මොකක් පිණිසද? යාගේ නුවණ දිනු කර ගැනීම, සිහිය දිනු කර ගැනීම පිණිසයි කයක් ඇතයි කියලා ගන්නෙ. නැත්තම් අපි ඇතයි කියලා ගත්ත කය බෙද බෙදා බලන්න නෙමෙයි. අපි ගොඩක් කාලවට ඇතයි කියලා ගත්ත කය බෙද බෙදා බලනවා. බලන්න නැහැ කියලා ගන්නවා. නමුත් නැහැ කියලා ගත්තා ආබෝධයක් කරා යන්නේ නැහැ. කයක් ඇතයි කියලා ගන්නෙ කුමක් පිණිසද? නුවණ දිනු කර ගැනීම පිණිස. එහෙනම් අන්න කය කිරී හටගත් ධර්මයන් දකින්නට ඕනේ. නැති වුණ ධර්මයන් දකින්නට ඕනේ. අන්න එහෙනම් හට ගැනීම කය මුල් කරන් ධර්මයන්ගේ දකින්නට ඕනේ. නැතිවීම කය මුල් කරන් හටගත් ධර්මයන්ගේ දකින්නට ඕනේ. හටගෙන නැතිවීම දකින්නට ඕනේ. මෙන්න මේ විදිහට දකින්නකොට තමයි යාට පුළුවන්කමක් ලැබෙන්නේ නුවණ දිනු කර ගන්න. මෙන්න මේ විදිහට බුදුරණාහිසේ විස්තර කරනවා කායන පස්සනයි මේ අනුපස්සන සියල්ලක්ම විස්තර කරනවා මේ විදිහට. ඊළඟට විස්තර කරනවා කායන පස්සනාවේ දැන් අපි ගොඩක් වෙලාවට සතිපට්ඨානය ගැන බලනකොට ඕනම කෙනෙක් විස්තර කරන්නේ ප්‍රධාන වශයෙන් විස්තර කිරීමට ගන්නෙ මොකද්ද? මේ අනුපස්සනා ටික. අනුපස්සනා කරන්නේ කොහොමද කියලා. වෙන කිසි දෙයක් නෙවෙයි විස්තර කරන්නේ අනුපස්සනා කරන්නේ ආකාරය. නැතුව හතිපට්ඨානේ සැබෑ හරිය විස්තර කරන්නේ. ඊළඟට ලස්සන කාරණාවක් බුදුරණාහි විස්තර කරන හතිපට්ඨානේ වඩාගෙන යනකොට වඩාගෙන යන කෙනෙකුට බික්කු වුණ පස්සේ කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ බුදුරණාහි විස්තර කරන ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කරනවා බුදුරණාහි නෙමෙයි. විස්තරයක් කරනවා මොකද්ද? හතිපට්ඨානේ වඩන කෙනෙකුට බුදුරණාහි විස්තර කරන්නේ හතිපට්ඨානේ වඩන කෙනෙකුට හොඳට සතිපට්ඨානේ පිහිටවාගෙන, ඒ කියන්නේ නියමාකාරයේ මාර්ගයේ පුරුදු කරගෙන වඩන කෙනෙකුට කෙලෙස් තවන වීරියෙන් යුක්තව නුවණින් යුක්තව සිහි නුවණ මුල් කරගෙන කායන පස්සනාය වාසය කරන කෙනෙකුට මේ කය අරමුණු කරගෙන කායික පරිලාහයක් අට ගන්නවා කියනවා. සිතේ හැකිලීමක් අට ගන්නවා කියනවා. බාහිර සිත විසිරෙනවා කියනවා. එතන බලන්න එහෙනම් දැන් මාර්ගය පුරුදු කරන කෙනා දැන් අපිට හිතෙන්නේ මාර්ගය පුරුදු කරනකොට යන සම්පූර්ණ ඍජුවම මාර්ගය කෙලින්ම යන්න පුළුවන් කියලානේ. නමුත් සැබෑට මාර්ගය පුරුදු කරන කෙනාට මේ විදිහට හට ගන්නවා කියනවා. ඒ අවස්ථාවේදී බුදුරණාහි විස්තර කරන ආනන්ද ඒ භික්ෂුව යම්කිසි ප්‍රසාදනීය වූ නිමිත්තක හිත පිහිටවාගෙන වඩන්න කියනවා. පණිහිත භාවනාවක් යම් කිසි ප්‍රසාදනීය නිමිත්තක හිත පිහිටවාගෙන පණිහිත භාවනාවක් කරන්න කියනවා. එතකොට යාන ප්‍රමුජිත භාවය හට අරගෙන ප්‍රීතිය හට අරගෙන කය සැහැල්ලු වෙලා සැපය ඇති වෙලා සමාධිය හට ගන්නවා කියනවා. ඊළඟට යා ප්‍රත්‍යවේක්ෂා කරන්න කියනවා. මම යම් කිසි අර්ථයක් පිනිසනම් මේ සිත යම් කිසි අරමුණක පිහිටෙව්වේ දැන් ඒ අර්ථය හරිය. ඒ නිසා මම දැන් මේක අතහැරලා අහපව සතිපට්ඨාණයෙන් වාසය කරන්නට ඕනේ කියලා ඒ භික්ෂුව අහපව ඒක අතහැරලා දාලා සතිපට්ඨාණය තුලින් ආය අහපව වාසය කරනවා. මෙතන ලස්සන කාරණාවක් ගන්න තියෙනවා. බලන්න මෙතන කියන කාරණාවේ කායනුපස්සනාව මුල් කරගෙන භාවනා පුරුදු කරනකොට එයාගේ හිතෙහි යම් පරිලාහයක් හිත විසිරීමක් බාහිර විසිරීමක් හිත හැකිලීමක් එනකොට බුදුරණාහි දේශනා කරනවා ගන්න කියන යම්කිසි ප්‍රසාදනීය අරමුණක සිත පිහිටවාගෙන භාවනා කරන්න කියනවා. එහෙනම් සිත දැන් අපි සමාධියක් වඩනවා කියලා කියන්නේ යම්කිසි භාවනාවක් කරනවා කියලා කියන්නේ අරමුණකට සිත පිහිටවාගෙන වැඩීමක් තමයි. මෛත්‍රී අරමුණ, බුද්ධාංශ අරමුණ, නැත්නම් හතිපට්ඨාන ගත තියෙන කායනපස්සනා දින වගේ අරමුණක් අපි සිත පිහිටවාගෙන වැඩීමක් තමයි භාවනා කරනවා කියන්නේ. නමුත් මෙතන විස්තර කරනවා සතිපට්ඨානයේ කායනපස්සනාව මේ විදිහට පුරුදු කරගෙන යනකොට සිතෙහි හැකිලීමක් හට ගන්නවනම් කායික දාහයක් හට ගන්නවනම් බාහිර හිත ඉසිරෙනවනම් ඒකෙන් හිත අයින් කරලා ප්‍රසාදනීය අරමුණක හිත පිහිටවාගෙන වැඩන්න කියනවා. එහෙනම් බලන්න මෙතන එහෙනම් සිත පිහිටවන වැඩිමදි තියෙන්නේ කියලා. වෙනම ගන්නක හිත පිහිටවාගෙන වැඩන්න කියනවා. ඒකයි මාර්ගයේ නියමාකාරයෙන් පුරුදු කරනකොට මේ කාරණා හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. මාර්ගයේ නියමාකාරයෙන් කායනපස්සනාව තුළ පුරුදු කරනකොට මම කලින් විස්තර කළා තියෙනවා අනිමිච්ච සමාධිය ගැන. අනිමිච්ච සමාධිය කියලා කියන්නේ මොකද්ද? නිමිති මෙනෙහි නොකිරීමක් නෙමෙයි. අනිමිච්ච සමාධිය කියලා කියන්නේ හේතුඵල වශයෙන් යථාර්ථයේ දකිනකොට එයාට නිමිති පිහිටන්නේ නැහැ. දැන් කායනපස්සනාවෙන් එයා වාසය කරනකොට නිමිත්ත පිහිටන්නේ නැද්ද? පිහිටන්නේ නැරගෙන. හැබැයි නියමාකාරයෙන් කායනපස්සනාව වඩනකොට එයා වඩන්නේ මොකද්ද? අර කය කෙරෙහි හටගත් ධර්මයන් දකින් වාසය කරන්නේ. එතකොට එයාට මේ හටගෙන යන තීම දකිනකොට නිමිත්තක් හට ගන්නවා. නිමිත්තක් ගොඩ නැගින්නේ. එයා මූලිකව නිමිත්තක් අල්ලගත්ත මාර්ගයට එන්නට කය අර්ථයි කියලා. නමුත් එයා නියමාකාරයේ මාර්ගයට බස ගන්නකොට එයා මේකේ සමුදේ වය දකිනකොට කය කෙරෙහි හටගත් ධර්මයන් කෙරෙහි සමුදේ වය දකිමින් වාසය කරනකොට මොකද වෙන්නේ? හටගත් නිමිති ගොඩ නැගෙන්නේ නැතුව අනිමිති ස්වභාවයට අර අරමුණක් අල්ලගෙන පුරුදු කිරීමක් නෙමෙයි කරන්නේ. යථාර්ථයේ දකිනකොට අරමුණු නොපිහිටීමක් බවට පත් වෙනවා. අන්න එහෙම පුරුදු කරනකොට එයාට යම් පරිලහයක් 10ක් එන්න පුළුවන් කියනවා. ඒකයි කියනවා ඒක අතහැරලා ප්‍රසාදනීය අරමුණක හිත පිහිටවන්න ඕනේ කියනවා අපෝ. ඇයි අර යාට හිතෙහි හැසිරි වික්ෂිප්ත භාවයේ හිතෙහි හැකිලිච්ච භාවයේ බාහිර විසිරීම මේ පරිලාහ නැති කරගන්නට ප්‍රණීත සමාධියක් ඕනේ. ඒ නිසා අර නොපිහිටවා ගත්ත සමාධිය වර්ධු කිරීම අතහැරලා ආයි ප්‍රණීත සමාධියකට පිහිටවා ගන්න කියනවා. ඒක කෙනෙකුට කරන්න පුළුවන්, බුද්ධානුස්සතිය හරි මෛත්‍රිය හරි කරන්න පුළුවන්. එහෙම නැතුව කරන්න පුළුවන් එයා කායනපස්සනාවට යමුනේ මොකකින්ද? ඒ කියන්නේ එයා මේ කය කෙරෙහි හටගත් ධර්මයන් දැකීමට වාසය කරන යමුනේ එක්ක ආනාපාන හතියෙන්න එක්ක පසුබේන්න. මෙන්න මේක අහපව් අල්ලගෙන ඒක මුල් කරගෙන හිතෙහි ප්‍රමෝදයට හට ගන්න ආකාරයට ඒ අරමුණ තුල පිහිටලා පණිහිත භාවනාවක් වඩන්න කියන. එතකොට එයාට අහපවර ප්‍රමුදිතවා හට ගන්න. අහපව් එහෙම වඩලා එයාට දැන් සමාධිය හට ගන්නකොට ප්‍රමුදිතවා හට ගන්නකොට බුදුන් වහන්සේ කියනවා යම් කාරණාවක් පිණිසද මම මේ පිහිටලා භාවනාව කරේ දැන් ඒ කාරණාවක සම්පූර්ණයි. ඇයි අර කායික පරිලාහයේ හිතේ විසිරී හැකිලිච්ච බව බාහිරද විසිරෙන්න තියලා ගියා. එහෙනම් දැන් මේක අතහැරලා අහපෝ කායන පස්මට යන්න ඕන කියලා ඒක අතහරින්න කියලා. හොඳට කල්පනා කරලා බලන්න මේ කියපෝ කාරණාව ගැන. දැන් අපි කායන පස්සනා අරමුණක් අරගෙන භාවනා කරන්න යමු වෙනවා. ඊළඟට යා හතිපට්ඨානයේ නියමාකාරයෙන් පුරුදු කරනකොට මේ හටගත් ධර්මයන්, කය කිරී හටගත් ධර්මයන් දකින්නමින් නැතිවන ධර්මයන් දකින් වාසය කරනකොට එයා අරමුණක් අල්ලගෙන නෙමෙයි වඩන්නේ. එයා හැදුච්ච දේ තුළ සත්‍ය හොයනවා. එතකොට එයාට අරමුණක් පිහිටන්නේ නැහැ. අන්න එතකොට අනිමිත් සමාධියක් ඉස්සේ එයාගේ මාර්ගයේ පුරුදු වෙන්නේ. ඒක මුල් කරන් වඩනකොට එයාගේ ප්‍රඥාව මධිකම නිසා, ප්‍රඥා මධියාට, මොකද ඊළඟ කාරණේක තේරුම් ගන්න පුළුවන්, ප්‍රඥාව අඩුයියාට, ඒක නිසා තමයි යාට කායික පරිලාහයේ මේ හිතෙහි හැකිලිම ඊළඟට බාහිරට විසිරීම එන්නේ. අන්න එතකොට එයා ඒක අතහරින්න කියනවා. අතහැරලා අහපව පිහිටලා භාවනාව කරන්න කියනවා. වඩනකොට අහපව සමාධිය හට ගන්නකොට, ප්‍රීතිය හට ගන්නකොට ආයි කල්පනා කරන්න කියනවා. යම් අර්ථයක් පිණිස මම මේ දේ කරේ. ඒක දැන් හරි මගේ. එනිසා මේක අතහරින්න. අතහැරලා අහපවතින් යන්න කියන. ඊළඟට බුදුරණවහන්සේ විස්තර කරනවා ඒ විදිහටම මේ කායන පස්සනාව, වේදනාන පස්සනාව, චිත්තන පස්සනාව, ධම්මාන පස්සනාව මේ හතරම ගැන කියන බුදුරණවහන්සේ මේ විදිහට ඒක මුල් කරගෙන වඩනකොට හට ගන්න ඉතේ පරිලාහය, ඉතේ ඇකිලීම මේවා අතහැරලා ඒවා නැති කරගන්න පණිහිත භාවනාවක් ප්‍රණීත පිහිටල භාවනාවක් වඩන්න කියලා. ඊට පස්සේ ඒකෙන් සමාධිය හටගත්තාට පස්සේ ඒක අතහැරලා අහබෝ කායන පස්සනාව, වේදනාන පස්සනාව, චිත්තන පස්සනාව, ධම්මාන පස්සනාවට යොමු වෙලා ඒ විදිහට වඩන්න කියනවා. එහෙම කියලා බුදුරණවහන්සේ අහපව කියනවා. ඒ විස්තර කරේ ප්‍රඥාව යම් පමණකට හරි අඩු කෙනෙකුට අර විදියට කායික පරිලාහයක් හිතෙහි ඇකිලීමක් බාහිරට විසිරීමක් එනකොට ඒකේ ඇත්ත දැකීමේ හැකියාව නැති නිසා ඊළඟට බුදුරණාහි විස්තර කරන මහණෙනි මොකද්ද අප්පනිදාය භාවනාව හොති. ඊළඟට විස්තර කරන අප්පනිදාය භාවනාව තමයි ආනන්ද බහිත් බාහිර අරමුණක වෙන අරමුණක හිත පිහිටවන්නේ නැහැ කියනවා. හිත පිහිටවන්නේ නැතුව එයා දැනගන්නවා කියනවා කලින් විදියටම. ඒ කියන්නේ දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් කායන පස්සනා මුල් කරගෙන ඒක තුල පිහිටලා මේ හටගත්ත ධර්මයන් නැති වුණ ධර්මෙන් ලකින් වාසය කරනවා. එයාට කායික පරිලහයක් හට ගන්නවා. හිත හැකිලීමක් එනවා. එයා ඒක නැති කරන්නට බාහිර අරමුණක් නැත්තම් අහපෝ පිහිටලා භාවනාවක් වඩන්නේ නැහැ. අහපෝ සමාජයක් හේතු වන පණිහිත ප්‍රණීත පිහිට භාවනාවක් වඩන්නේ නැතුව මෙන්න මේ හටගත්ත දේම ඒ හටගත්ත පරිලාහය, ඒ හටගත්ත හිතෙහි හැකිලීම, ඒ හටගත්ත බාහිර විසිරීම අර විදිහටම හට ගැනීම නැතිවීම දකින් වාසය කරන්න කියනවා. වෙන අරමුණකට යන්නේ නැතුව. අන්න ඒක කියනවා අප්පනිදාය භාවනාව. එතකොට එයාත් ඒ විදිහටම කෙලෙස් තවන වීරියෙන් කයේ කයාරු දකිමින් තවත් ඉදිරියට භාවනා පුරුදු කරන්න කියනවා. එයාගේ ප්‍රඥාව අධිකයි. ඒකයි යාට වෙන දෙයකට යන්නේ නැතුව කයෙහි හටගත් පරිලාහයේ සිතෙහි හැකිලීම බාහිර හිත විසිරීම මේ සියල්ලක්ම අර දෙයටම දාලා බලන්න පුළුවන් යාට වෙන අරමුණකට යන්නේ නැතුව. ඒ එහෙම බුදුරණවහන්සේ විස්තරය කියලා කියනවා මහණෙනි මම මෙන්න පණිහිත භාවනාව විස්තර කරා. ඒ කියන්නේ අතිපට්ඨානෙ පුරුදු කරන් යනකොට පිහිටලා පුරුදු කරන හැටි විස්තර කරා. දැන් හැමෝටම කරන්න බැරි නිසා බුදුරණවහන්සේ මේ දෙය කාර්යම් විස්තර කරේ. යම් කිසි කෙනෙකුට අතිපට්ඨානෙ මෙහෙම පුරුදු කරනකොට එයාට එන කායික පරිලාහය මානසික සිතේ විසිරීම එයාට දුරු කරගන්න බැරි නම් එයා ඒක අතහැරලා ප්‍රණීත භාවනාවකට යන්න කියනවා. එහෙම නැතුව එයාට පුළුවන්කමක් තියෙනවා නම් එයා ඒ වෙනම පිහිටලා අරමුණක පිහිටලා වඩන භාවනාව අතහැරලා අර අප්පනිහත භාවනාවම ඒකත් හැදෙන හැටි දකිමින් වාසය කරන්න කියනවා. අන්න එතකොට එයාට ඒක නැතිලා යනවා. එයාගේ ප්‍රඥාව වැඩි. ඒකයි යාට ඒ දේ පුරුදු කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට බුදුරණහන්සේ මේ විස්තර කරන්නේ සතිපට්ඨානයේ තුල නියමාකාරයෙන් භාවනාව වැඩෙන්නේ මෙන්න මේ විදිහට මාර්ගයට පැමිණිච්ච කෙනාට තමයි නියමාකාරයට වැඩෙන්නේ. මොකද යාට තමයි මේ විදිහට සමුදේ වගේ දකිමින් සතිපට්ඨානය පුරුදු කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මම අර කියපු කාරණාව. අපි ගොඩාක් කාලවලට දකින්නේ කයෙහි හට ගැනීම. අපි දැකිය යුත්තේ කයෙහි හට ගැනීම නෙමෙයි, කය කෙරෙහි හටගත් ධර්මයන් දැකීම වාසය කරන්න ඕනේ. ඒ වගේම කය කෙරෙහි නැති වුණ ධර්මයන් දකින් වාසය කරන්න ඕනේ. අන්න එතකොට තමයි යාට පුළුවන්කමක් ලැබෙන්නේ මාර්ගයේ නියමාකාරයෙන් පුරුදු කරගෙන පුරුදු කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඊට පස්සේ යාට. ඊළඟට තමයි බුදුරණවහන්සේ වේදනාන පස්සනාව ගැන විස්තර කරනවා. දැන් වේදනාන පස්සනාව දැන් කය මුල් කරගෙන නම් ඒක අපට මේ සාමාන්‍යයෙන් කයෙහි ආරවුණක් අපට තේරෙනකොට අපි දැන් කය මුල් කරගෙන පවාපි කරන්නේ කය බෙද බෙදා බලන එක තමයි. අපි ඒ විදිහට කයෙහි කායන පස්සනාව දක්මින් නිවර්දිය වාසය කරා නම් අපට ඒ තුලත් හොඳට තේරුම් ගන්න පුළුවන් මේ හැදෙන හැටි දක්මින්. ඒ කියන්නේ කය කෙරෙහි හටගත් ධර්මයන් දකිනකොට. වේදනාන පස්සනාව තුලත් ඕකම තමයි තියෙන්නේ. දැන් වේදනාන පස්සනාව තුල මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපට ගොඩක් කාලවට දැන් අපි අර කය මුල් කරගෙන අර විදිහට කය බෙද බෙදා බැලීම තුලත් අපේ හිතේ සමාධිය හට ගන්නවා. හිතේ තුල ආත්මෘෂ්ටි දුර වෙනවා. කය තුල ආත්මෘෂ්ටි දුර වෙනවා කියලා කියන්නේ මම කියන ගත සංකල්පයක් කියලා හට ගන්න මෙතන මෙහෙම දැන්න තියෙන මම මොකටද මේක මම කියලා හිතන්නේ කියලා ඒ විදිහට හිතුවිල්ල හට ගන්නවා. අන්න ඒක නිසා තමයි යාට මාර්ගය කියන්නේ මේක තේරුම් ගන්න අමාරු. ඒ විදිහට පුරුදු කිරීම තුලත් යාට නෝණක් හට ගන්නවා. හැබැයි ඒ නෝණ සිතුවිල්ලෙන් හට ගන්න. මාර්ගයේ පුරුදු කිරීමෙන් ගොඩනගෙන ප්‍රඥාවක් නෙමෙයි සිතුවිල්ලකින් යාට හට ගන්නවා. මෙන්න මෙහෙම පුරුදු කරන කොටත් මෙතන මම කියලා දෙයක් නැහැ කියලා. අර උදාන සූස්ති විස්තර කරා වගේ. එන් වේදනාන පස්සනාව තුළත් ඒක තමයි. වේදනාන පස්සනාව තුළ බුදුරණවහන්සේ විස්තර කරන මොකද්ද? කොහොමද ආනන්ද වේදනාන පස්සනාවෙන් වාසය කරන්නේ? එයා සැප වේදනාවක් හට ගන්නකොට සැප වේදනාවක් හට ගන්නවා කියලා දැනගන්නවා. දුක් වේදනාවක් හට ගන්නකොට දුක් වේදනාවක් හට ගන්නවා කියලා දැනගන්නවා. සැප දුක් සහිත වේදනාවක් හට ගන්නකොට ඒක දැනගන්නවා. ඊළඟට සාමිස කියන්නේ මේ කෙලෙස් සහිතව හට ගන්න දෙයක් දැනගන්නවා සැප වේදනාව. නිරාමිස එකත් දැනගන්නවා. ඒ විදිහට සාමිස දුකයි සුඛයි මේ විදිහට ඒ ඔක්කොම ගැන කියලා බුදුරණ සිස්තර කරනවා. මෙන්න මේ විදිහට ආධ්‍යාත්මික වේදනාවේ වේදනාව කෙරෙහි හටගත් වේදනාවෙහි වේදනන් පස්සනායි වාසය කරනවා. ඊළඟට වේදනාව මුල් කරගත් වේදනාව කෙරෙහි හටගත් ධර්මයන් දකින් වාසය කරනවා කියලා ඒ අර සතිපට්ඨානයේ අවසාන හරය විස්තර කරනවා. දැන් මේක හොඳට මතක තියාගන්නට ඕන. ඔන්න බලන්න අද ගොඩක් උගන්වන තැන්වල සමහර ගොඩක් අය උගන්වනවා දැන් අපිට කයෙහි වේදනාවක් හටගන්නවා. හොඳට බලන්න කල්පනා කරලා මේක ගැන කයෙහි වේදනාවක් හටගන්නකොට අපි වේදනාව ගැන අවධානය යොමු කරනවා. අවධානය යොමු කරනකොට අපට මේ වේදනාව සියුම්ම මේක කැඩි කැඩි යනවා. මේක නැති වෙලා යනවා තේරෙනවා. හැබැයි අපට හිතෙනවා දැන් මේක වේදනාව හට ගන්නාක නැති වෙනාක දැකීම කියලා. හැබැයි එතන එයා දැක්කේ හටගත්ත වේදනාව කැඩි කැඩි යනවා දැක්කේ. ඒ තුළ හිත සංසිඳෙනවා. හිත සමාධි වෙනවා. ඒතර වේදනාවට ගැටෙන්නේ නැහැ දුක් වේදනාවන. හැබැයි වේදනාවට ඇලෙන්නේ නැහැ. හැබැයි එයා හටගත්ත වේදනාවයි ඒ විදිහට දැක්කේ. අන්න එකයි මාර්ගයේ පුරුදු කිරීමට යනකොට අපට ප්‍රධාන වෙන්නේ නුවණ කියන එක. නුවණ ප්‍රධාන වෙන්නේ නැතිනම් අපි මේකට අහු වෙනවා. ඇයි අපිට මේක කෙලෙස් සංසිඳනවා. අපිට මේක සමාධි හට ගන්නවා. ඒ නිසා අපි අහු වෙලා යනවා. ඇයි අපි හටගත් වේදනාව දැන් වේදනාවක් දැන් ওই කය කෙරේ හොඳට ආරමුණු කරගෙන ඉන්නකොට හිතත් යම් කිසි විදියට සිහිය දියුණු වෙලා නම් වේදනාව ගැන හිත යොමු කරනකොට වේදනාව කැඩි කැඩි යනවා තේරෙනවා. එතකොට හිතනවා හරි වේදනාව හටගෙන තියෙමු දැක්ක කියලා. නමුත් ඒ දැක්කේ හටගත් වේදනාවේ එයා ප්‍රඥාවෙන් නෙමෙයි දැක්කේ. එයා දැක්කේ මේ හටගත් කයෙහි වේදනාවේ විද විදයි බලනවා දැක්කේ. නමුත් දැකිය යුත්තේ වේදනාවේ දැන් අර මම ඉස්සලා විස්තර කරේ කයෙහි හට ගැනීම නෙමෙයි එයා දකින්නේ. ඒ වගේම වේදනාව හට ගැනීම නෙමෙයි වේදනාව කෙරෙහි හටගත් ධර්මයන් දකින්නට ඕන නැත්තේ. කයෙහි හට ගැනීම නෙමෙයි දැක්කේ කය කෙරෙහි හටගත් ධර්මයන්. ඒ වගේම තමයි වේදනාව හට ගැනීම නෙමෙයි දැකිය යුත්තේ වේදනාව කෙරෙහි හටගත් ධර්මයන්. එහෙනම් සැප වේදනාවක් අපට එනකොට දුක් වේදනාවක් කායික වෙනකොට අපි බලන්න ඕන මොකද්ද? ඒ වේදනාව හටගත්ත හැටි කොහොමද හටගත්තේ? කයයි පහසයි විඤ්ඤාණ එකතු වීමෙන් හටගත්තේ. අන්න ප්‍රඥාව ඇති වෙන්නේ ඒකෙත් එක්ක. කයයි පහසයි විඤ්ඤාණ එකතු වීමෙන් ඒක හටගත්තේ. අන්න එතකොට යාට වේදනාවක් තියෙනවා කියලා ගත්ත මොලේ. හැබැයි වේදනාවක් තිබුණේ කොහොමද? කයයි පහසයි විඤ්ඤාණ එකතු වීමෙන් හටගත්ත වේදනාවක් තියෙන්නේ. අන්න එතකොට ඒ හට ගැනීම දකින්න වාසය කරන්නේ. ඒන තීම දකින්න වාසය ගන්න. එතකොට යා අර හටගත්ත වේදනාව කැඩි කැඩි යනවා නෙමේ දකින්නේ. වේදනාව හැදෙන හැටි දකින්නේ. වේදනාවක් තියෙනවා කියලා යා ගන්නවා. අත්ති වේදනාතිවා 57. වේදනාවක් තියෙනවා කියලා යා ගන්නවා. වේදනාවක් තියෙනවා කියලා අරගෙන එයා ඒ වේදනාව තියෙනවා කියලා ගත්ත දේ සිහිය දිනු කර ගැනීම පිණිසයි ගන්නෙ. නුවණ දිනු කර ගැනීම පිණිසයි. එකතුනේ වාසය කිරීම නිසා. නමුත් නැතුව වේදනාවක් තියෙනවා කියලා අරගෙන තියෙන වේදනාව බෙද බෙද බලලා කියලා හරියන්නේ නැහැ. එතකොට යා වේදනාව බෙද බෙද බලලා වේදනාව නැහැ කියලා ඒකට නොවැළී ඉන්නවා. හැබැයි වේදනාවක් තියෙනවා කියලා අරගෙන වේදනාව කෙරෙහි හටගන්න ධර්මයන් දකින් වාසය කරනවා නම් වේදනාවක් නැති වෙන දකින් නැති වෙන ධර්මයන් දකින් වාසය කරනවා නම් අන්න යාට පුළුවන්කම ලැබෙන ප්‍රඥාවට ඉඳ. එයා තමයි නැත්තම් අපි දකින්නේ හැම වෙලෙම තියෙන වේදනාව බිනිබිදි බලනකොට පුජ්ජල සංකල්ප එහෙම්ම තියෙනවා. මම තමයි බලන්නේ මේ වේදනාව නැති වෙන ආකාරය. හැදෙන හැටි දකින්නවා නම් ඒකයි මේ මාර්ගයේ අතිපඨන සූත්‍රය කියනකොට හැම එකම අවසාන එකම දෙයක් වෙන්නේ. දෙකක් මොකෙන් ගියත් එකම දෙයකට අවසානට යන්නේ. මාර්ග ගොඩක් නැහැ තියෙන්නේ. එක මාර්ගය, එක අරෂ්ඨාංග මාර්ගය තියෙන්නේ. ඒකට පිවිසෙන පැති තමයි මේ තියෙන්නේ. ඒකට යොමු වෙන දේවල් එකම තේකට යන්නේ හැමෝම. එයා යොමු වෙන මාර්ගයේ මූලික දේ විතරයි වෙනස් වෙන්නේ. එතකොට කයන පස්සනාවෙන් කය අරමුණු කරගෙන එයා වැඩුවත් එයාට ඊළඟට දකින්න තියෙන්නේ මොකද්ද? කය කිරී හටගත් ධර්මයක්. වේදනාව අරමුණු කරගෙන ගියත් දකින්න තියෙන්නේ වේදනාව කිරී හටගත් ධර්මයක්. ඔක්කොටම එකක් දකින්න තියෙන්නේ. එහෙම නැතුව අපි අර හටගත් වේදනාව බෙද බෙදා බැලුවා කියලා අපට ආත්මෘෂ්ටි කැඩෙන්නේ. අපි ආත්මෘෂ්ටි කරාම යනවා. හැබැයි අපිට කෙලෙස් ඉන්නේ. ඒ නිසා අපි රැවටන මාර්ගඵලයක් ලැබුවා කියලා. අපි රැවටන අපට කෙලෙස් ඉන්නේ නැති නිසා අනාගාමුණා කියලා. අන්නේ ආදීනවේ තමයි අපි මූලිකව නුවණ නැතුව යම් කිසි මාර්ගයක් පුරුදු කිරීමත් එක්ක අපට ලැබෙන ප්‍රතිඵල තියෙනවා. ඒ ලැබෙන ප්‍රතිඵල වලට අහු වෙන්නේ නැන්නේ නිසා. ඇයි මූලික නුවණ නැතුව අපි මාර්ගය පුරුදු කිරීමේ? ඇයි මූලික නුවණ තියෙනවා නම් අපි කවදාවත් ඒ දෙක අතර යන්නේ නැහැ. ඇයි අපි එහෙනම් හැම මොහොතකම හොයන්නේ මේක හැදෙන හැටි? ඒ හැදෙන හැටි හොයනකොට ඒ තුලින් එහාට ඊළඟට මොකද වෙන්නේ? අර හටගත්ත වේදනාව නිස්පෘභ වෙලා යනවා. ඇයි? එයා හට ගැනීම දකින්නකොට අන්න අනිමිත සමාධියට එතනත් අනිමිත සමාධිය කොට නැගෙනවා අර සූත්‍රය කිව්වා වගේම එතන අනිමිච්ච සමාදක්කයට ගොඩ නැගිනවා අර හට ගන්න තියෙන ආකාර දකිනකොට. එයා තිවිච්ච වේදනා බෙදුව නිමේ තිවිච්ච වේදනා හැදෙන හැටි දැක්කා. හැදෙන හැටි දකිනකොට හැදුනේ ඇත්තම දැකීම නිසා නම් ඇත්ත දකිනකොට හැදෙනවද? ඇත්ත දැකින් හැදෙන්නේ. එතකොට තිවිච්ච වේදනා බෙදීම තුලත් අපට වේදනාව හටගන්නේ. නමුත් එතන අපට විඳින්නෙක් හිටියා විඳින්නම් වේදනාවක් නැති වුණා. නමුත් වේදනාව හට ගැනීම දකිනකොට විඳින්නෙක් හිටියා නෙමෙයි වේදනාව හට ගැනීම දැක්කා. හට ගැනීම දැකීම නිසාම ඒ නුවණ නිසා වේදනාව හට ගන්න ස්වභාවය නැතිලා ගියා. අන්න එතකොට යා එයා එකතුනේ වාසය කරනවා. එයාට වේදනාවක් තියෙනවා කියලා මුලින් ගන්න ඕනේ අර වේදනාව හැදෙන හැටි දකින්නට නම්. මෙන්න මේකෙත් ආධ්‍යාත්මික බාහිර දෙකම එකටත් දකින්න පුළුවන්. මොකද එතනත් විස්තර කරනවා මෙන්න මේ ආකාරයට ආධ්‍යාත්මික වේදනාවේ කෙරෙහි හටගත් ධර්මයන් දකින් වාසය කරනවා. බාහිර වේදනාව කෙරෙහි හටගත් ධර්මයන් දකින් වාසය කරනවා. ආධ්‍යාත්මික බාහිර වේදනාවන් කෙරෙහි හටගත් ධර්මයන් දකින් වාසය කරනවා. මොකද ආධ්‍යාත්මික බාහිර කියලා එතනත් තියෙන්නේ අර න්‍යායමයි. එතනත් ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා බෙදාගත්ත නිසා තමයි අපට ලෝකෙ ගොචර වුනේ. ආධ්‍යාත්මික බාහිරකේ බෙදාගත්ත නැත්නම් අපට ලෝකෙ ගොචර වෙන්නේ නැහැ. මේ ද්වෛතාවය නිසා අපට ලෝකෙ හැදුනේ. අන්න හැදිච්ච ලෝකෙ අපි ඇත්ත හොයනකොට අපට ද්වෛතාවය බෙදා ගැනීම දුර වෙලා යනවා. ද්වෛතාවය බෙදා ගැනීම දුර වෙනකොට මේ දෙකම එකට වැඩින්නේ යාට. අන්න එයා තමයි නියමාකරන මාර්ගය වැඩින්නේ. එතකොට යමි තුනේම දැක්කා. ආධ්‍යාත්මික දැක්ක, බාහිර දැක්ක, ආධ්‍යාන බාහිර දෙකම එකට දැක්කා. හැබැයි ඒ දැක්කේ ප්‍රඥාවයි. මේ කාරණාව අපට සිතවිල්ලකින් දකින්න බෑ. ඒ කියන්නේ අපි කොච්චර කලප ප්‍රතිපටන සූත්‍ර මම මේ දේ විස්තර කරාට අපට මේ විදිහට දකින්නට යන්නට බෑ. අපි ඒ විදිහට දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ ඊට අදාළ ප්‍රඥාව අපේ මේරුවට පස්සේ. අපේ ප්‍රඥාව ඊට අදාළ මෝරන් නැතුව අපි එතෙන් මේ කාරණා දකින්න ගියා කියලා අපට දකින්න බෑ. ඒ නිසා අපි ප්‍රඥාව මෝරන විදිහට ඒකයි බුදුරජාණන් සිස්තරලා විස්තර කරේ. ප්‍රඥාව මෝරන විදියට දෘෂ්ටි ඍජු කර ගන්නට ඕන. අන්න එයාට තමයි පුළුවන්කමක් ලැබෙන්නේ මේ මාර්ගයට යන්න. එයා තමයි මේ මාර්ගය පුරුදු කරන්නේ. එතකොට මෙන්න මේ ආකාරන වේදනන පස්සනාව කරේ. මොකද අද ගොඩාක් සමහර ස්ථානවල සමහර තැන්වල මේ ඔය මේ භාවනා කියලා දෙන, ඒ කියන්නේ එක ස්ථාන සමහර තැන් තියෙනවා වේදනාවන් කියන්නේ හොඳට කය කෙරෙහි හිත යොමු කරන්න කියනවා. ඒ යොමු කරලා ඒක ගැන හොඳට අවධානයෙන් බලන් ඉන්න කියනවා. එතකොට ඇත්තටම හිතේ සංසිද්ධියක් හට ගන්නවා. මේ වේදනාව බෙදෙනවා තේරෙනවා. ඒ වේදනාව හට කැඩි කැඩි යනවා තේරෙනවා. ඒකෙන් හිත සංසිඳිලා කෙලෙසෙන්නේ නැහැ. හැබැයි ඉතින් පස්සේ යහපව වෙනවා. ඇයියාගේ නුවණ නැහෙනේ. අන්න ඒකයි පස්සේ යහප කෙලෙස් එන්නේ. එයා ඒක හැදෙන හැටි දැක්කම ඒක නුවණක් ඒක. අන්න ඒ නුවණ මුල් කරගෙන යන්න පුළුවන්කමක් ලැබුණා කෙලෙස් දුරු කරන්න. ඒක කරගෙන කෙලෙස් දුරු කරන්න බෑ. මම ඒක අර මුලින් කිව්වේ අපි ලෝකයේ දෙයක් කරගෙන ලෝකයේ එක්ක යනවා. ලෝකයේ තියෙනවා කියලා අරගෙන අපි ලෝකේ හා එකතු වෙලා යනවා. මේ ලෝකෙ නිදහස් වෙන්න ඕන කියලා අපි තේරුම් අරගෙන ධර්මයක් දෙයක් කරගෙන ඒ දේ හොයාගෙන යනවා. මම කියපු දේ තේරුණාද? අපි ලෝකේ දෙයක් කරගෙන ලෝකේ තියෙනවා කියලා අරගෙන ඒහා එකතු වෙවි යනවා සංසාරේ. මේ ලෝකේ කරදරයක් පීඩාවක් කියලා හිතාගෙන මේ ලෝකේ එපා කියලා අපි අතහරින්න එකක් අල්ලගන්න ධර්මේ. අපි ඒක හොයාගෙන යනවා ඒකත් දෙයක් කරගෙන. හැබැයි අර ලෝකේ දෙයක් කියලා ගත්ත න්‍යාය අපි දැක්කනා. අපි ලෝකේ දෙයක් කියලා ගත්තේ මෙන්න මේ අතහරින නොදැකීමෙන් කියලා දැක්කනා. එයා ධර්මයේ දෙයක් කරගෙන ඒ දේ කරා යන්නෙත් නෑ. ඇයි ඒ දැකීමම ධර්මයේ දැකීම. ඒ නුවණම දහම් නුවණ. ඒකෙන් මෙයා නිවීමටපත් වෙනවා. අර අමුතෙන් ගොඩනගා සංකල්ප ටික ඇද දුරල යනවා. අපි අමුතෙන් සංකල්ප ටික ගොඩනගා ගත නිසා තමයි මේ සංකල්ප අපි හොයන්නේ. අයි අපි අපේ සංකල්ප දිල තියෙන සෝතපන්න හිම මෙහෙමයි සද්ධානසාරී හිම මෙහෙමයි රහත්ති හිම කියලා අපේ සංකල්ප ටිකක් දිල තියෙනවා. අපි සංකල්ප කරා යන්න උත්සාහ කරනවා. නමුත් කවදාවත් ඒ සංකල්ප ලැබෙන්නේ නැහැ. හැබැයි සංකල්ප වගේ දෙයක් ලැබෙනවා. අපි අර ගොඩනගාගත්ත දේවල් අපිට අප හිත හිතා ගන්නකොට. නමුත් එයා යථාර්ථය දකින්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට වේදනාවන පස්සනා වඩනකොට මේ වේදනාව කෙරෙහි හොඳට වේදනාව හැදෙන හැටි දකින්නට ඕනේ. ඒකයි සතිපට්ඨාන සූත්‍රයේ හරය මෙන්න මෙතන විස්තර වෙන්නේ. මොකද්ද සමුදය නිරෝධය දකින් වාසය කිරීම. හැබැයි සමුදය නිරෝධය දකින් වාසය කරන්නේ හොඳට මතක තියාගන්න කයෙහි හෝ වේදනාවේ නෙමෙයි. කය කෙරෙහි හටගත් ධර්මයක්. වේදනාව කෙරෙහි හටගත් ධර්මයක්. කයෙහි හෝ වේදනාවේ දකින්නවා නම් එතනත් කෙලස් දුර වෙනවා. රාගය ඇදෙසේ. නමුත් පුජ්ජල සංකල්පේ හිමමයි. එයා දකින්නේ නැහැ හැදෙන හැටි. කය කියලා දෙයක් ගත්තේ ඇතර නොදකීම නිසා. එහෙනම් එයා ගත්ත කයෙහි ඇත්ත හොයන්නට ඕනේ. වේදනාව කියලා දෙයක් ගත්තේ ඇත්ත නොදකපු නිසා. එහෙනම් ගත්ත වේදනාවේ ඇත්ත එයා හොයන්නට ඕනේ. එතකොට තමයි යාට කය කියලා ගැනීම සහ වේදනාව කියලා ගැනීම දුර වෙලා නිවීම සාක්ෂාත් වෙන්නේ. ඒකයි රහතන් වහන්සේ කායන පස්සනාවෙන් වාසය කරනකොට කය හා එකතු වෙන්නේ. ඇයි කය කියලා දෙයක් ගන්නෙ නැන්නේ? වේදනාව හා එකතු වෙන්නේ. ඇයි වේදනාව කියලා දෙයක් ගන්නෙ නැන්නේ? අන්න එහෙම නුවණක් හටගන්නේ එයාට සම්පූර්ණ ප්‍රඥාව දිනු වෙලා මේ හැදෙන ආකාරය දැකලා හැදිච්ච දේ දුරුනාට පස්සේ නිවෙනවා. එහෙම නැතුව අර හැදිචි දෙ කඩ කඩා සංකල්පයෙන් බැලුවා කියලා යාට කවදාවත් නිදහස් වෙන්න බෑ. ඒකයි අර අපි කොච්චර කලාප වශයෙන් හරි මොන කොටස් වශයෙන් හරි රාජසික වශයෙන් හරි බෙදුවට අපිට පුජ්‍යර සංකල්ප හිමු තියෙන්නේ. ඊළඟට චිත්තානපස්සනාව. චිත්තානපස්සනාව ගොඩක් තේරුම් ගන්න ඕන කාරණාවක්. චිත්තානපස්සනාව ඇත්තටම අපි චිත්තානපස්සනාව වඩනවා. හැබැයි අපි චිත්තානපස්සනාව නෙමෙයි වඩන්නේ. අපි වඩන්නේ සිතුවිලි අනුපස්සනාව. ඒ කారణ පොඩක් හිතලා බලන්න අපි චිත්තානපස්සනාව කියලා දැක් අප රාග සිතක් කියලා අපි දකිනවා. ද්වේෂ සිතක් කියලා අපිට දකිනවා. හැබැයි අපි දකින්නේ රාග සිතක් නෙමෙයි රාග සිතුවිල්ල. ද්වේෂ සිතුවිල්ල. හොඳට මම මේ කාරණාව තේරුම් ගන්න කියන්නම් කාරණාව. දැන් මේ පින්වතුන්ගේ යම් කිසි විදියට දහම් නෝනක් තියෙන නිසා මේ කාරණාව කියන්නේ. මම ගිය සැරේ විස්තර කරා තානසෝත්‍ය කියනකොට ඇහැයි රූපයයි විඥාන එකතු වෙච්ච තැන අපි දකින්නේ දැක්මක්. ඇහැයි රූපයයි විඥාන එකතු වුණාට පස්සේ දිට්ඨියක් හටගන්නවා. එතන පංචවාස්කන්ධ හට ගන්නවා පහම. එතකොට නමුත් අපි දකින්නේ ඇහැ රූපයෝඥා එකwidetildeමෙන් දැක්ක කියලා නෙමෙයි. තිබිච්ච රූප දැක්ක කියලා අපි දකින්නේ. අපිට මගේ ඇහැ තියෙන බාහිර රූප තියෙනවා කියලා අපි අරන් බෙදාගෙන අපිට තියෙනවානේ. දැන් මම මේ පැත්ත බලනකොට මට පාත්‍රය කියන සංකල්පේ නැහැ නේ. මට මෙතන විදුරුව කියන සංකල්පෙන්නේ. එතන ඇහැ රූපයෝඥා එකwidetildeම හටගත්ත විදුරුව කියන සංකල්පේ. නමුත් හටගත්ත පංචවාස්කන්ධ දැන් දුරු වුණානේ. දැන් පාත්‍රය දකිනකොට ඇහැ රූපය විඥාන එකwidetildeමෙන් හටගත්ත පාත්‍රය මුල් කරගත් හටගත්ත පහම නැති වෙලා යනවා වීදුරේ මුල් කරන් හට ගන්න. එතකොට එතන වෙන එකක් තියෙනවා. එතන අර පහම නැති වුණා කියලා කියන්නේ පාත්‍රයේට පහ දැම්මොත් එහෙම පාත්‍රය නැති වුණේ නැහැ නේ. පාත්‍රය හැම තියෙනවානේ. නමුත් අර පහ නැති වෙලා කියන්නේ පංචමාස්කන්. මට වීදුරු දකින්නකොට දානවල දාන හිතෙන්නේ නැහැ නේ ඒකේ. ඒකේ තියෙන උතර පොන්න. එතන මේ පාත්‍රය කියන දේ ඒ හටගත් ස්කන්ධ පහම නැති වෙලා ගියා. නමුත් අපි දකින්නේ පාත්‍රය තියෙනවා කියලානේ. අපට හැට පාත්‍රය තිබ්බා. ඒ වගේම තමයි මනසට අරමුණ. මනසයි අරමුණයි විඥානය එකතු වීමෙන් හටගන්නා විඤ්ඤාතය. මනසයි අරමුණයි විඥානය එකතු වීමෙන් හටගන්නා විඤ්ඤාතය කියලා එකක්. අපි දකින්නේ ඇහැට රූප තියෙනකොට බාහිර පාත්‍රයේ තියෙනවා කියලා ගත්ත වගේම මනසට සිතුවිල්ල එනකොට අපි විඤ්ඤාතයක් කියලා ගන්නෑ. සිතුවිල්ල අපි ගන්නවා දෙයක් කරගෙන. සිතුවිල්ල අපි තියෙනවා කියලා ගන්නවා. අපි මනස පැත්තකින් ඉඳලා දැන් චිත්තන වසන වඩනකොට බලන්න මනස පැත්තකින් ඉඳලා එන රාග සිතුවිල්ල දකින්න රාග සිතුවිල්ල දේශ සිතුවිල්ල මොහ සිතුවිල්ල. හැබැයි අපි දකින්නේ නැහැ සිත මොකද්ද කියලා. සිත දකින්න බෑ ඇත්තට මාර්ගයට එන්නද කියනාට. මනසයි අරමුණයි විඥාන එකතු වීමෙන් හටගන්න සිතක් තියෙනවා. අන්න ඒක තමයි රාග සිත කියලා කියන්නේ. එතකොට චිත්තාන වසනා මුල් කරගෙනත් එයාට දකින්න තියෙන්නේ මේ හැදෙන ධර්මය. අපි ඇහැ මුල් කරගෙන දකින්නවා වගේම තමයි බාහිර ලෝකයේ තියෙනවා ඇහැ රූපය විඥාන එකතු වීමෙන් හට ගන්නවා කියලා දකින්න බැරි නිකම නිසා අපි බාහිර ලෝකේ තියෙනවා කියලා ගන්නවා වගේම තමයි ඊට වඩා සියුම් දැන් අපිට බාහිර ලෝකේ පේනවානේ. දැන් මනසක් තියෙනවා අරමුණක් තියෙනවා විඥානේ මේ තුන මනසයි අරමුණයි විඥානයි තුන එකතු වීමෙන් චිත හට ගන්නවා කියන කාරණාව. සිත දැන් අරක දැක්ම හටගත්තේ ඇහැ රූප විඥාන එකතු වීමෙන්. ඒ වගේ තමයි මනසයි අරමුණයි විඥානයි තුනම එකතු වීමෙන් තමයි විඥාතිය හටගත්තේ. සිත කියන කාරණාව හටගත්තේ. ඒක අපිට දකින්න බෑ. අපි දකින්නේ මම ඉඳලා මට බාහිරව සිතුවිල්ල රාග සිතුවිල්ලක් ආවා. ඒක මේක රාග සිතුවිල්ලක් කියලා අපි තේරුම් ගන්නවා. ද්වේෂ සිතුවිල්ලක් කියලා තේරුම් ගන්නවා. හැබැයි අපිට රාග සිතක් කියලා අපි දකින්නේ නෑ. ද්වේෂ සිතක් කියලා දකින්නේ නෑ. රාග සිත අල්ලන්න පුළුවා මේ හැදෙන හැටි දැකපු කෙනාට. මනසයි අරමුණයි විඥානයි එකතු වීමෙන් හටගත්ත දෙයක්. එතකොට එයාට මේ හටගත්ත දේ තමයි තේරුම් ගන්න පුළුවන්. මනසයි අරමුණයි විඥානයි එකතු වීමෙන් රාග සිත හටගත්තා. ඒ නිසා තමයි දැන් මාර්ගයේ ආපනති කෙනාට මේක වඩන්න බෑ කියන එක හොඳට තේරෙනවා. චිත්තානපස්සනා විස්තර කරනකොට රාග සිතත් එයා දැනගන්නවා. රාග සිත දැනගත්ත පමණින් එයාට විතරාග සිත දැනගන්නවා. ඒ රාග සිතක් කියලා දැනගත්ත කියලා අපිට රාග සිත නැතිලා යනවාද? ඇයි නැතිලා යන්නේ? අපිට අතහරින් දකින්නේ. එහෙනම් රාග සිත හැදෙන හැටි දැක්කනම් එයාට ඒක නැතිලා යන්නේ නැද්ද? ප්‍රඥාවත් එක්ක නැතිලා යනවනේ. අන්න ඒකයි අය විතරාග සිත දැනගන්නවා. රාග සිත නැති වෙච්ච ගමන් එයාට සාපේක්ෂව අනිත්‍ය විතරාගි. දේශිතත් එහෙමයි. මෝහිතත් එහෙමයි. ඊළඟට තමයි මෙතන සමාහිත සිත, අසමාහිත සිත, විමුක්ත සිත, අවිමුක්ත සිත මේ හැමදේම එයා දැනගන්නවා. ඇයි දැනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ? එයා මේ හැදෙන හැටි හොයන නිසා. එයා හැදෙන හැටි හොයනකොට අන්න එයා දකින්නේ මොකද්ද? මේ සිත මුල් කරගෙන හටගත් ධර්මයන් එයා දකිනවා. සිත මුල් කරගෙන නැති වුණ ධර්මයන් එයා දකිනවා. එයාටත් තියෙන්නේ අර ආධ්‍යාත්මික බාහිර බෙදා ගැනීමත් එක්ක මේක හට ගන්න ආකාරය දකින්න. ආධ්‍යාත්මික බාහිර බෙදා ගැනීම නැති වෙනකොට මේක සම්පූර්ණ හුදි ධර්මයක් හිතට එයා දකින්න. මෙන්න මේ ආකාරයට එයා ප්‍රායෝගිකව මේ න්‍යාය පුරුදු කරගෙන එයා යනකොට තමයි එයාට සැබෑටම අර නියමාකාර චිත්තානපස්සනාවට අල්ලන්න පුළුවන්. ඒත් එක්ක අපි අල්ලන්නේ චිත්තානපස්සනාව නෙමෙයි සිතුවිලි අපි අනුව අපි අපි සිතුවිල්ලක් කියලානේ අපි හිතන්නේ සිතුවිල්ලක් කියලා. මේක රාග සිතුවිල්ලක්. මේක දේශ සිතුවිල්ලක්. මේක මේ මෝහ සිතුවිල්ලක්. අපි සිතුවිල්ලක්ම හොයන්නේ. නමුත් සිත කියන කාරණ අපට හොයන්න බෑ. සිත කියන කාරණ අපට හොයන්න පුළුවන්කම ලැබෙන්නේ මේ හේතුඵල නුණක් තියෙන නම් විතරයි. හේතුඵල නුණක් නැතිනම් අපට සැබෑට මේ සිතුවිල්ල සිතයි කියන කාරණ වෙන් කරගන්න බෑ. මනසයි අරමුණයි විඥානයයි සිතයි මේ ඔක්කොම එකම ක්‍රියාකාරීත්වයක් හටගන්නේ. අපිට බාහිර රූපය වෙන් කරලා බෙදාලා තේරුම් ගන්න බැයි නම් ඇහැ රූප විඥාන එකwidetildeමින් හටගන්න කාරණාව, කනයි ශබ්ද විඥාන එකwidetildeමින් මේක හටගන්නවා කියන කාරණාවත් අපිට බෙදලා වෙන් කරගන්න බැරි නම්, මනසයි අරමුණයි විඥානයයි කියන ඒ තුන එකwidetildeමින් සිත හටගන්නවා කියන කාරණාව බෙදලා වෙන් කරගන්න ලොකු ප්‍රඥාවක් ඕන. ඒකයි බුදුරණන් සිස්තර කරන්නේ මේකට තීක්ෂණ ප්‍රඥාවක් ඕනේ කියලා. ඒ ප්‍රඥාව අපට සිතුවිල්ලකින් දකින්න බෑ. දැන් අපි හොයන්න පටන් ගන්න පුළුවන් කොහොමද මේ හටගත්තේ කියලා මනසින්. අපි නමුත් අපේ මනසින් ඒ සිත හොයන්න බෑ. ඒ සිත දකින්න පුළුවන් ප්‍රඥාව ගොඩනගුණාට පස්සේ. ප්‍රඥාව ඇති වුණාට පස්සේ තමයි යාට මේ සිත දකින්න පුළුවන්. එතෙක් කියලා හිත දකින්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට තමයි චිත්තාන පස්සනා පුරුදු කරන්න පුළුවන්. එතෙක් කියලා පුරුදු කරන දේ අර දැන් අර ගේ හදා ගන්න උපකරණ පලංචිය වගේ තමයි කායන පස්සනාවෙත් තමයි පුරුදු කරනවා. මොකද්ද අර කය විතර කය ඒ කියන්නේ සිතුවි අපි මේ කය මුල් කරක් අර කරන භාවනාවේ අපි ඒක මුල් කර හිත එකඟ කරගෙන අපි යනවා. ඒ වගේ වේදනා පස්සනාවෙත් අර හටගත් වේදනාව කැඩි කැඩි යනවා දකිමින් භාවනා කරනවා. සිතත් ඒ වගේ තමයි සිතවිල්ල දකින්ම අපි වාසය කරනවා. එතකොට අපි හැම දේ තුලමත් අපිට යම් කිසි දෙයක් හිත සංසිඳීමක් හට ගන්නවා. කෙලෙස් එන්නේ නැහැ. අපි ඒ විදිහට පුරුදු කරන නිසා. නමුත් අපි නිවැරදිව මාර්ගයේ නෙමෙයි වඩන්නේ. නිවැරදිව මාර්ගයේ වැඩනකොට එයා දකින්නේ කයෙහි හෝ වේදනාවේහි හෝ මේ සිතෙහි හෝ සමුදේවය නෙමෙයි දකින්නේ. කය කෙරෙහි හටගත් ධර්මයක්, සිත කෙරෙහි හටගත් ධර්මයක්, වේදනාව කෙරෙහි හටගත් ධර්මයක්. අන්න ඒක දකිමින් වාසය කළ යුතුයි. අන්න ඒක දකින් වාසය කරන්න පුළුවන් නියමාකාරයෙන් මාර්ගයට ආව කෙනාට. ඒකයි අපි සිත සංසිඳන යඩපිලිලක් යන අතරතුර මෙන්න මේ ප්‍රඥාව ගෝචරදී ඉගෙන ගන්නට ඕනේ. ඒකට තමයි බුදුරණවහන්සේ විස්තර කරලා තියෙන්නේ සතිපට්ඨා මේ පංචපාස්කන්ධ ආයතන පටිච්චසමුපාද මෙව හැදෙන හැටි අපේ ජීවිතේ හොයන එක. හැදෙන හැටි හොයනකොට තමයි අපට හැදිච්චදී යථාර්ථය තේරුම් ගන්න පුළුවන්. නැත්තම් අපි අර විදිහටම අපි ගොඩනගාගත්ත අපි ලෝකයෙන් එතර වෙන්නට ධර්මය කියලා දෙකුත් ගොඩනගා ගන්නවා. ගොඩනගාගත්ත ලෝකයෙන් එතර වෙන්න තව දෙයක් ගොඩනගා ගන්නවා. මේ දේ අයින් කර කර අර දේ කරා යන්න උත්සාහ කරනවා. නමුත් කවදාවත් නිදහස් වෙන්න බෑ. ගොඩනගගෙන හැටි දැක්කම ගොඩනගාගත් ලෝකෙ නිදහස් වෙනවා. ගොඩනගගෙන හැටි නොදකින නිසාම ගොඩනගාගත් ලෝකෙ නිදහසෙන් තව දෙයක් ගොඩනගා ගන්නවා. ඊළඟ තමයි ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාව තුල දැන් ධම්මානුපස්සනාව තුලත් ඉස්සල්ලාම තියෙන නීවරණේ. මොකද නීවරණේ විස්තර කරන බුදුරණවහන්සේ දැන් සතිපට් මම මේ සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරනකොට මේ හරය මුල් කරගත්ත කරුණු ටිකක් විතරයි විස්තර කරන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ එකින් එක විස්තර කරන්න ගියොත් විශාල කාලයක් යනවා. අර සතිපට්ඨානයේ තියෙන හරය සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද කියන හරය විස්තර කරන කාරණා විතරයි විස්තර කරන්නේ. මොකද්ද සතිපට්ඨාන ධම්මානුපස්සනාව විස්තර කරනවා පංච නීවරණ ගැන. ඔන්න එයා දැනගන්නවා කාමච්ඡන්දයක් තියෙනවා කියලා දැනගන්නවා. මාතුල දැන් කාමච්ඡන්දයක් තියෙනවා. ඊළඟ කාමච්ඡන්ද නැති වෙනකොට දැනගන්න නැති වුණා කියලා. කාමච්ඡන්දේ උපදිනකොට දැනගන්න එහෙම උපදුනේ කියලා. ඒ වගේම කාමච්ඡන්දේ ප්‍රහාණය වෙනවම දැනගන්න ප්‍රහාණය වෙනවා කියලා. ඒ වගේම දැනගන්නවා කියනවා ආය කාමච්ඡන්දේ උපදින නැති වෙන ආකාරයට ප්‍රහාණය වෙනවා කියලා දැනගන්නවා කියලා. මේ විදිහට පංච නීවරණයන් ගැනම එයා දැනගන්නවා. ඒ විදිහට මේ පංච නීවරණ තියෙනකොට දැනගන්නවා තියෙනවා කියලා. ඒක හටගත්කොට දැන හටගත්තා කියලා නැතිනකොට දැන නැති වෙනවා කියලා. ඒ වගේම දැනගන්නවා එයාට පංච නීවරණයන් ආය නැවත හටගන්න නැති වෙන ස්වභාවයෙන් පත් වුණා කියලා දැනගන්නවා. නැවත හටගන්න නැති වෙන ස්වභාවයෙන් පත් වුණා කියලා දැනගන්න අනිවාර්යෙන් යා අනාගමිනට ඕනේ. ඉතින් කිනෙකුට නැවත හටගන්න නැති ස්වභාවයට පත් වෙන්නේ නැහැ. එතකොට මේක මුල් කරගෙනත් එයා දකින්න තියෙන මොකක්ද එයා දකින්නේ? ඒකෙත් විස්තර කරන ඕන බලන්න ලස්සන කාරණාව කියන්නේ පාලි දන්න කෙනෙකුට ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් ධම්මානුපස්සනාව විස්තර කරන සමුදේ ධම්මානුපස්සීව ධම්මේසු විහෙරති. එතකොට එතන ධර්මයන් දෙකක් විස්තර කරනවා. සමුදේ ධම්මානුපස්සීව ධම්මේසු විහෙරති. ධර්මයන් කෙරෙහි හටගත් ධර්මයන් දකින් වාසය කරනවා. දැන් අතන විස්තර කරා කය කෙරෙහි හටගත් ධර්මයන් දකිමි. වේදනාව කෙරෙහි හටගත් ධර්මයන් දකිමි. සිත කෙරෙහි හටගත් ධර්මයන් දකිමි. ධර්මයන් කෙරෙහි හටගත් ධර්මයන් දකිමි. එතකොට එහෙනම් එයාට නීවරණයක් එනකොට ඒකට ධර්මයන් කියලා විස්තර කරනවා. ධර්මයන් කියලා කියන්නේ අපට හටගන්න දේවල්. එතකොට කාමච්ඡන්දේ නම් වූ නීවරණි හටගත්තේ කොහොමද? අන්න යා ඒකත් හොයනවා. මනසයි අරමුණ විඥාන එකතු වීම, ඇහැයි රූපය විඥාන එකතු වීම. මෙන්න මේ හට ගැනීම දකින් වාසි කරනවා. දැන් මෙතන ඒ විස්තර කිරීම තුල හොඳට තේරුම් ගන්න පුළුවන්. මොකද සතිපට්ඨාන සූත්‍රයේ හතරෙම, මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ අනුපස්සනා හතරෙම මේ කාරණාව එකම විදිහට විස්තර කරන්නේ. සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. සමුදය ධම්මානුපස්සීව වේදනාස් විහෙරති. සමුදය ධම්මානුපස්සීව චිත්තස්මින් විහෙරති. සමුදය ධම්මානුපස්සීව ධම්මේසු විහෙරති. එතකොට හැම එකම දකින්නේ සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. සමුදය ධම්මානුපස්සීව වේදනාස් විහෙරති. සමුදය ධම්මානුපස්සීව චිත්තස්මින් විහෙරති. සමුදය ධම්මානුපස්සීව ධම්මේසු විහෙරති. අන්න අවසානට කියනවා මොකද්ද? සමුදය ධම්මානුපස්සීව හටගත් ධර්මයන් දකින්න වාස කරන කායස්මින් විහෙරති. කය කෙරෙහි හටගත් ධර්මයන්, වේදනාව කෙරෙහි, සිත කෙරෙහි, ධර්මයන් කෙරෙහි. එතකොට එන හැම එකම දකින්න මොකද්ද? මේ හට ගැනීම දකින්නේ. හට ගැනීම දකිනවා කියලා කියන්නේ නීවරණය ආවා, තිබුණා, නැති වුණා කියන දේ නෙමෙයි. මේ නීවරණය කියන්නේ අපේ ජීවිතේ හැදෙන හැටි. මනසයි අරමුණ විඤ්ඤාණ එකතු වීම, ඇහැ රූපය විඤ්ඤාණ එකතු වීම. මෙන්න මේ ලෝකේ හැදෙන හැටි දකින්නට ඕන නැත්තේ. ඒක තමයි එයා හටගත් ධර්මයන් දකින්න වාසය කරනවා කියන්නේ. නැත්තම් අපි දකින්නේ අර හටගත් දේ අපි බෙද බෙදා බලලා තමයි නැති කරගන්න උත්සාහ කරන්නේ. එහෙම නැති කරා කියලා එයාට ආත්ම දෘෂ්ටිය කැඩෙන්නේ නැහැ. මොකද දැන් මෙතන විස්තර කරනවානේ. දැන් අවසාන විස්තර කරනවානේ මේ ධර්මයන් ඇතයි කියලා ගත්තේ මොකටද? ධර්මයන් ඇතයි කියලා ගන්නවා නෝන දිනු කර ගැනීම, සිය දිනු කර ගැනීම, එකතුනේ වාසය කිරීම වෙනස කියලා. ඉතින් ධර්මය ඇතයි කියලා අරගෙනනේ තියෙන්නේ. අපි බෙදලා බලලා ධර්මයක් නැහැ කියලා හිතලා හරියන්නේ නැහැ. ඇතයි කියලා ගත්තහම නුවණ සිහිය දියුණු වෙනකොට එකතුණේ වාසය කිරීම ඇති වෙනකොට තමයි එයාට ධර්මයක් නැති ස්වභාවයක් සාක්ෂාත් වෙන්නේ. නැතුව ධර්මයක් නැහැ කියලා හිතුවක හරියන්නේ නැහැ. කයක් නැහැ කියලා හිතුව හරියන්නේ නැහැ. වේදනාවක් නැහැ කියලා හිතුවක හරියන්නේ නැහැ. සිත නැහැ කියලා හිතුවක හරියන්නේ නැහැ. එයා මේක නුවණත් එක්ක දකිනකොට තමයි එයාට අර ඇතයි කියලා ගත්ත ස්වභාවය දුර වෙලා යන්නේ. එතකන් එයාට ඒක තියෙනවා. ඒක දුර වෙලා යන්නේ සම්පූර්ණ රාතන් වහන්සේට. එතෙක් ඒ දේ එයාගේ ජීවිතය තුළ තියෙනවා. මෙන්න මේ විදිහට විස්තර කරනවා නීවරණ ගැන. ඊළඟට විස්තර කරනවා පංචපාදමස්කන්ධය ගැන. පංචපාදමස්කන්ධය ගැන වාසය කරනකොට කොහොමද කියන්නේ? එතනත් විස්තර කරනවා ආනන්ද මේ මහණෙනි භික්ෂුව ධර්මයන් ධර්මානුපස්සනාවෙන් වාසය කරන්නේ කොහොමද? පංචපාදමස්කන්ධයන්ගේ හට ගැනීම තීම දකින් වාසය කරනවා. මේකයි රූපය. මේක තමයි රූපේ හට ගැනීම. මේකයි රූප නැතිවීම, මේකයි වේදනාව, මේකයි වේදනාව හට ගැනීම, මේකයි වේදනාව නැතිවීම කියලා එයා පංච පාදස්කන්ධය යාට ගෝචර වෙනකොට ඒක විමසනවා. දැන් ඔන්න බලන්න අපිට භාවනාවක් වශයෙන් පුරුදු කරනකොට අපි ඔන්න පංච පාස්කන්ධය හොයනවා. පංච පාස්කන්ධය මොකද්ද කියලා අපි අරමුණක් හිට හොයනවා. ඒක හොයනකොට අපිට ඒක තේරුම් ගන්න පුළුවන් මෙහෙම හට ගන්න, එහෙම නැති වෙන්නේ කියලා. එතකොට ඒ පංච පාදස්කන්ධයක් ඇයි කියලා අපේ ජීවිතය තුළ අපි තේරුම් ගත්තෙත් ඒකන හරි අමාරු තේරුම් ගන්න. ඒකයි අවසානයේ දැන් මෙතන බොජ්ජංගව විදර්ශනා කරන කාරණාව ගොඩක් අමාරු තේරුම් ගන්න. මොකද බොජ්ජංගයේ විතර බොජ්ජංගේ කොට නැගෙන්නේ යථාර්ථය දකිනකොට. යථාර්ථය දකිනකොට කොට නැගෙන බොජ්ජංගෙත් යථාර්ථය දකින්නට ඕනේ. ඒ වගේ තමයි මෙතන පංචීපාදනස්කන්ධයක් අපි හටගන්න දැන් මේ කාරණාව තේරුම් ගන්න පුළුවන් මාර්ගයට එන භික්ෂුවට, මාර්ගයට එන කෙනාට පංචීපාදනස්කන්ධයක් හටගන්න ආකාරය දකිනවා. පංචීපාස්කන්ධ නැති වෙන ආකාරය දකිනවා. එතකොට එයා පංචීපාස්කන්ධයක් තියනවා කියලා අරගෙන තියෙන්නේ. අරගත් මේ තමයි හට ගැනීම ආකාරය දකින්නේ. මොකද අපි අපට ගෝචර නැදී. ඊළඟට මේකෙත් සමුදය දකින්න තියෙනවා. ඒකයි මේ ධම්මානුපස්සනාවේ අවසාන කරනකොට එයා කෙලින්ම මාර්ගයටම යන්නේ. මාර්ගය කියන්නේ අරහත් මාර්ගයටම යන්නේ. මේකෙත් දකින්න තියෙනවා හට ගැනීම. මේ හටගත් ධර්මයන් කෙරෙහි හටගත් ධර්මයන් දකින්නත් ඕනේ. ඒ කියන්නේ එයාට මේ පංචපාස්කන්ධයක් තියෙනවා කියලා ගැනීම. පංචපාස්කන්ධයක් කියලා ගැනීමත් හට ඒ කියන්නේ එහෙම ගැනීමකුත් තිබ්බ යාට තහරන දකීම නිසා. ඒ නිසා තමයි ආ හටගත් පංච මාස්කන්ධය තහට දකින්න. දැන් අම්මන් ඉස්සලා විස්තර කරේ අපට ඔන්න ලෝකේ ගොඩනැගිච්ච ලෝකිනා බතහට දකින්න වාසි කරන්නේ. ගොඩනැගිච්ච ලෝකේ තමයි අපි ඇත්ත හොයන්නේ. එතකොට අපි කරන වැඩ පිළිලක් තියෙනවා. එහෙනම් ඒ ගොඩනැගිච්ච ලෝකයේ තුල අපි මේක රූපයයි, මේක වේදනාවයි, මේක සංඥාවයි, මේක සංස්කාරයි, මේක විඥානයි කියලා අපි පනව ගැනීමක් තියෙන්නේ. අන්නේ පනව ගැනීම පවා ගත්ති මේ යථාර්ථ නොදකීමයි කියන දේ එයාට හටගන්නේ ඒ ගත්ත ධර්මයන් කෙරෙහි හටගත් ධර්මයන් දකින්නකොට. ඒ ගත්ත ධර්මයන් කෙරෙහි මේ මනසයි අරමුණ විඤ්ඤාණ එකතු වීමෙන් තමයි අපට ඒ දේ සිදු වුනේ. මනස අරමුණ විඤ්ඤාණ එකතු වීම තමයි මේක පංචමාස්කන්ධ කියලා ගත්තේ. එහෙනම් මනසයි අරමුණ විඤ්ඤාණ එකතු වීමෙන් මේක ගත්තේ. එහෙනම් මනස අරමුණ විඤ්ඤාණ එකතු වීම නැති වුණා නම් ඒක නැති වෙනවා කියලා උන්හට ගන්නවා. අන්න ඒකයි ඒ ධර්මයන් කෙරෙහි හටගත් ධර්මයන් දකින් වාසය කරනවා කියන්නේ. එතනත් යා දෙවතාවය බෙදාගෙන තියෙන්නේ. ඒ දෙවතාවයාට දුර වෙලා යනවා. සම්පූර්ණයෙන් හුදු දහමක් විතරයි. හුදු සංස්කාර සම්පතියක් විතරයි කියලා දැක්කනවා. මේ කාරණාව අපට තේරුම් ගන්න ලකුණු නුණක් ඕනේ. මොකද අපි මේ කාරණාව සිතවිල්ලක් ඔස්සේ තේරුම් ගන්න කොච්චර ගියත් අපිට සිතවිල්ලක් ඔස්සේ තේරුම් ගන්න බෑ අපේ ජීවිතේ නුවණ වැඩිලා නැත්තම්. ඊළඟට තමයි ඒ පංචවාස්කන්ධ ගැන විස්තර කළා. ඊළඟට විස්තර කරනවා ආයතන ගැන. මොකද්ද ආයතන ගැන විස්තර කරනවා? එයා මෙන්න මෙහෙම ආයතන ගැන දකිනවා. කොහොමද? චක්කුංච පජානාති, ඇහ මේකයි. රූපංච පජානාති, මේකයි රූපේ. යං තදුබයං පටිච්ච උප්පදි සංයෝජන තංච පජානාති, මෙන්න මේවා හේතු කරගෙන සංයෝජනේ හට ගන්නවා. ඒකත් දැනගන්නවා. ඒ සංයෝජනේ උපදින එකත් දැනගන්නවා. සංයෝජනේ උපදින නැති වුණ උපදිච්ච සංයෝජනේ ප්‍රහාණිවත් දැනගන්නවා. ප්‍රහාණිච්ච සංයෝජනේ නැවත උපදින්නේ නැහැ කියලා දැනගන්නවා. ඇහැයි රූපය විඥාන එකwidetildeීමේ එයාට මොකද තණ්හාවෙන්? තණ්හාවත් එක්ක හටගත්ත බන්ධනේ ඇහැයි රූපය එකwidetildeීමේ. අන්නේා දැනගන්නවා. දැන් මේ දේ පුරුදු කරන්න බෑ කවදාවත් සම්පූර්ණ මාර්ගය ලකු. ඒ කියන්නේ මේ මේක ඇත්තටම පුරුදු කරනකොට මේ දේ තමයි මේ කෙලින්ම ඉදිරියට යන්න තියෙන්නේ අරහත් මාර්ගය දක්වාම. දැන් අතනාර විස්තර කරේ බික්කුණු පස්සේ සූත්‍රය සතිපට්ඨාන භාවනා පුරුදු කරගෙන කෙනෙක් ඉන්නකොට එයාට හටගත්තාම කායික දාහයක්, පරලාහයක්, සිතේ හැකිලීමක් එයා ප්‍රණීත භාවනාවක් පුරුදු කරන්න කියලා. එතකොට තව කෙනෙකුට විස්තර කරන ප්‍රඥා වැඩි කෙනෙකුට ප්‍රණීත භාවනාවක් පිළිထන්න ඕනේ නෑ. එයාට පුළුවන්කමක් තියෙනවා ඒකත් ඇස දකින්න කියලා. එතකොට මේ වගේ මට්ටමකට කෙනෙක් හරියට දියුණු වෙනවා නම් එයාට දකින්න පුළුවන් මේ සංයෝජනේ හැදෙන හැටි. එයාගේ හිතේ හැකිලීම, හිතේ විසිරීම, ඒන හැම දෙයක්ම එයාට දකින්න පුළුවන්. මෙන්න හටගත්තා, මෙන්න නැති වුණා, මෙන්න මෙහෙමයි මේක හටගන්නත් කියලා එයාට හැම දෙයක්ම දකින්න පුළුවන්. ඇයි ඒ? එයාගේ ප්‍රඥාව ඒ තරමටම දියුණු වෙලා. ඒ විදිහට දකින්න කෙනාට තමයි මෙන්න මේ විදිහට මේ ආයතන භාවනාව, ඒ කියන්නේ ආයතනයන්ගේ මේ හට ගැනීම, ඇහැ අරනකොට, කන අරනකොට, නාසය දිවකය මනස අරනකොට මෙන්න මේ විදිහට එයාට දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ විදිහට ලොකු ප්‍රඥාවක් ඇති වෙන එකට. මොකද නැවත ආයේ මේ සංයෝජනේ හට ගන්න නැහැ කියලා දකින්නේ කෙලිම නෙගලසීමදී. එතකන් එයාට නැවත ආයේ මේ සංයෝජන හට ගන්න එකට දකින්න බෑ. එහෙනම් මේ ප්‍රඥාව කෙනෙකුට තියෙන්නේ සම්පූර්ණයෙන්ම මාර්ගයේ ලොකු ගොඩාක් දිනුච්ච කෙනාට. එතකොට මෙන්න මේ කෙරෙහි හටගත් ධර්මයන් දකින්න වාසය කරනවා. මේ කෙරෙහි නැති වන ධර්මයන් දකින්න වාසය කරනවා. මොකද ඒකට හේතුව ඒ කෙරෙහි හටගත් ධර්ම නැති වන ධර්මයන් දකින්න වාසය කරනවා කියලා කියන්නේ. ඇයි? එයාට ඒ දේ තේරුම් ගත්තෙත් ඒ විදිහට ආයතන කියලා යමක් තේරුම් ගත්තෙත් අර ලෝකේ හටගෙන නොදකීම නිසාම. ඒකයි මේක ක්‍රමානුකූලව මේ ගුණධර්ම. දැන් අපි දන්නවානේ බොජ්ජංග කියන්නේ ගුණධර්ම. බෝධිපාක්ෂි ධර්ම කියන්නේ ಗುಣධර්ම. මේවා පවා ගොඩ නැගෙන්නේ හේතුඵල ධහම නොදැකීමත් එක්ක. හේතුඵල ධහම දැකීමත් එක්ක ගොඩ නැගෙනවා. ඒවා පවතින්නේ යථාර්ථය සම්පූර්ණයෙන් පිළිසින නොදැක්ක නිසා. ඒකයි අරහත්ත්වයේදී ඒ සියල්ලක්ම අතහැරෙන්නේ. ඒකයි බොජ්ජංග භාවනා පුරුදු කරනකොට අවසානයේදී බොජ්ජංග ගැන පුරුදු කරනකොට බුදුරණාහි විස්තර කරනවා. බොජ්ජංගේ හට ගැනීම දකිනවා. බොජ්ජංග නැතිවීම දකිනවා. බොජ්ජංගේ පරිපූර්ණ වශයෙන් භාවන වශයෙන් පුරුදු කිරීම දකිනවා. අන්න භාවන වශයෙන් පරිපූර්ණයෙන් පුරුදු වීම දකිනවා අය බොජ්ජංග. බොජ්ජංගේ හටගන්නේ හේතුඵල වශයෙන් නුවණින් විමසලා යථාර්ථය දකිනකොට එතන හටගන්න සිහිර කියන හත සම්බොජ්ජංගය කියලා. ඒ නුවණින් විමසීමේ දැකීමේ හැකියාවට කියන ධම්මජි සම්බොජ්ජංගය කියලා. එතකට එතන හටගන්න ප්‍රීතිර කියන ප්‍රීති සම්බොජ්ජංගය කියලා. එතන හටගන්න සහැල්ලුවට පස්සද සම්බොජ්ජංගය කියලා. එතන හටගන්න සමාධිය සමාධි සම්බොජ්ජංගය කියලා. එතන හටගන්න උපේක්ෂාව උපේක්ෂා සම්බොජ්ජංගය කියනවා. එතකොට මේ බොජ්ජංග හටගන්නේ යථාර්ථ දැකීම නිසා. හැබැයි එහෙම දැකීම නිසා හටගත්ත බොජ්ජංගය පවත්වනවා. ඒක තේරුම් ගන්න බොජ්ජංග ගැන විස්තරයක් තියෙනවා වෙනම සූත්‍රවල. බොජ්ජංග මේ දිටදම සුඛ විහරණය පිණිස බොජ්ජංග අල්ලගෙන පවත්වන හැටි. ඒ කියන්නේ බොජ්ජංග තුල ජීවත් වෙන හැටි. එතකොට එයා අර යථාර්ථ දැකීම මුල් කරගැනීමෙන් හටගත් ඒ දේ එයා බොජ්ජංගයක් හැටියට තේරුම් අරගෙන ඒක එයා වඩ වඩාත් ඒ දේ පවත්වන උත්සාහ කරනවා. හැබැයි එතනක් තියෙන්නේ අර හොඳ දෙයක් වුණාට ඒකත් එයාගේ උපාදානයක් තියෙනවා. එතන ඒකේ බුදුරණවහන්සේ විස්තර කරන විදර්ශනාපව උපාදාන කර ගැනීමක් තියෙනවා. එයා අර විදර්ශනා කර කර ඉන්න දේ උපාදාන කරගන්නවා. උපාදාන කරගෙන තමයි ඒක පවත්වන්නේ. අන්න ඒ නිසා තමයි බොජ්ජංගේ පව අවසන්ට අතහරින්නේ. බොජ්ජංගේ පව අවසන්ට අතහරලා තියෙන්නේ බොජ්ජංගියත් හැදෙනට දකින්නට ඕනේ. අන්න එතකොට තමයි සම්පූර්ණ වෙලා යන්නේ බොජ්ජංගේ. සම්පූර්ණ වෙලා යනවා කියලා කියන්නේ නියම ආකාරයෙන් බොජ්ජංගේ පරිපූර්ණ බවට පත් වෙන්නේ කියලා සිමිනි. එතෙක් කාර බොජ්ජංගේ පරිපූර්ණ බවට පත් වෙන්නේ. ඒකයි බොජ්ජංගය ගැනත් විස්තර කරද්දී කියන්නේ අවසානයේට බොජ්ජංග කෙරෙහි, බොජ්ජංග කියන ධම්මානුපස්සනාව කෙරෙහි හටගත් ධර්මයන් දකින්න වාසය කරනවා කියන්නේ. ඒ බොජ්ජංග නම් වූ ධම්මානුපස්සනාව කෙරෙහි නැතිවන ධර්මයන් දකින්න වාසය කරනවා කියන්නේ. ඇයි ඒකත් යා අල්ලගෙන ඉන්නේ. අන්න ඒ කරා ඒකෙත් හටගත් ධර්මයක් නැතිවෙන ධර්මයක් දක්මින් වාසය කරනකොට තමයි එතනත් ඒ බෙදා ගැනීම සම්පූර්ණ දුර වෙලා සම්පූර්ණ නිවීමකටපත් වෙන්නේ. ඒකයි සබ්බාස්ව සූත්‍රයේ අවසානයේ කියන්නේ භාවනාවක් හැටියට පරිපූර්ණ පිරිසිදු කියන්නේ ආශ්‍රෝෂයේ වෙන්නේ මොකෙන්ද? බොජ්ජංග පුරුදු කිරීම. මොකද මේ බොජ්ජංග පවත්වන දේ ඒක භාවනාවක්. ඒ කියන්නේ ඒකට තීක්ෂණ ප්‍රඥාවක් ඕනේ. ඒකයි සමහර අනාගාමි වෙච්ච කට්ටිය මේ ලෝකේ අනාගාම වෙලා තිනවා. ඉතින් එහෙම දිනු කරගන්න බෑ. දිනු කරගන්න તો සමාධියට අහු වෙනවා. සමාධියට අහු වෙලා ඒ ලෝකවල ගිහිලා කල්ප ගානක් ඉන්නවා. සුද්ධාවාස දක්වා යනවනම් කෙනෙක්, කණිතා අකණිතා බ්‍රහ්මලෝක දක්වා යනවනම් කෙනෙක්, එයාගේ ආශ්‍රය කල්ප 32000ක් වෙනවා. ඊළඟට යම් කිසි කෙනෙක් නේවසන්නේ ආසඤ්ඤායතන කියලා පුදුනම් කල්ප 84000ක් වෙනවා. එතකොට අර මේ විදර්ශනාව තුලින් එයා අල්ලගත්ත මේ උපාදානය අතහැරීමේ හැකියාව යට නැහැ. ඇයි විදර්ශනාවෙන්නේ කටගත්? එච්චරට යල්ල ගැනීම ප්‍රබලයි. ආනන්ද සප්පාය සූත්‍රයේ බුදුරණන් විස්තර කරනවා බුදුරණහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහන ස්වාමීන් යම් කිසි කෙනෙක් විදර්ශනා කරනකොට හටගන්න උපේක්ෂාව ඉන්නකොට එයා පිරිනම් පානවද කියලා. බුදුරණහන්සේ කියනවා නෑ ආනන්ද පිරිනම් පාන්නේ නෑ කියනවා. මම උපාදාන තියෙන කෙනෙක් පිරිනම් පාන කවදාවත් කියන්නේ නැහැ කියනවා. ඊළඟට බුදුරණවහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීන් වහන්සේ මොකද වෙන්නේ අහනවා. එයා උපාදාන කරගෙන සිටියේ අග්‍රමදේ කියනවා. ලෝකේ උපාදාන කරගත හැකි අග්‍රම උපාදාන කියනවා. එහෙනම් අග්‍රම භවය කියලා උපදිනවා කියනවා. කොහෙද නිවසනේ ආසන්නයි කියනවා. ඉතින් උපරිම භවය. හැබැයි අය කියලා පිරිනම් පානවා කවදාවත්. හැබැයි නමුත් කල්පසූ හරදක් ඉන්නවා. නමුත් බුදුරණ සිතර කරනවා යම් කිසි කෙනෙක් ඒකපාව උපාදාන කරගත්තේ නැතිනම් අන්න එයා පිරිනම් වෙනවා. ඒකයි සතිපට්ඨාන සූත්‍රයේ මේ බුදුරණ විස්තර කරනකොට කියන්නේ අවසානයේ දැන් බොජ්ජංග කියලා ඉවරලා ඊළඟට කියන්නේ මාර්ගය. ආර්ය සත්‍ය. ඊතර බලන්න මේ සියලු දේවල් මාර්ගයේ පවා ආර්ය සත්‍ය පවා හටගත්ත නුවණ. ඒ විස්තරේ හටගත්ත නුවණ ඒ මාර්ගයේ පවා සියල්ලක් මෙයට අතහැර. ඒකයි මම ඉස්සෙල්ලා විස්තර කරේ බුදුරණ හස්සේ විස්තර කරේ මාර්ගයේ පහරකට උපමා කරලා. ඒක පවා අතහැරෙනවා නිවීම සාක්ෂාත් කරනවා. මොකද ඒක අපට උපකාර වන යථාර්ථය දකින්න. ඒතකොට බලන්න මේ ක්‍රමානුකූල යථාර්ථය දකින්න යන වැඩපිළිවෙලේදී කුසල ධර්මයන් දිනනකොට ඒ දේ දැන් අවසානයේ දෙනකොට දැන් අපිට මාර්ගයට එන්නට සෝතාපන්න වෙන්නට කෙනෙකුට තියෙන මේ ලෝකයේ තුල තියෙන සත්‍ය හොයන්නට ඕනේ. අපිට මේ කාමයන් හා එකතු වෙනකොට ඊළඟට ඒක හොයනකොට සෝතාපන්න වෙච්ච කෙනාට රාගය දේශය එක ප්‍රශ්න තියෙනවා. එයා රාගය දේශය එක්ක යන වැඩපිළිවෙලේ එයා ඒකේ බලන්නට ඕනේ ඒකේ හැදෙන හැටි. ඒක ත්‍යාගයේ අතහැරුවාට පස්සේ ආඩ තියෙන ධ්‍යානත් එක්ක ඒක අරහත් මාර්ගයේ යනකොට එයාට තියෙන ධ්‍යාන සහ බොජ්ජංග මෙන්න මේ කුසල ධර්මයන්ගේ තියෙන ඇත්ත දකින්නට. නමුත් ඒවා ලෝකයේ තුල හොඳ දේවල්. නමුත් එයාට පවා ඒ දේ පවා ලෝකයේ හා එක ඉන්නේ මේ ධ්‍යාන කියන්නේ. එතකොට ඒ වගේ විදර්ශනා කරන්න තියෙනෙත් අපි මේ ලෝකයේ අපේ හැදෙන හැටි දැකපු විදර්ශනාවම තමයි. එහෙම විදර්ශනා කරනකොට ඒකත් අතහැරලා නිවීම සාක්ෂාත් වෙනවා. එතකන් එයාට නියම සාකහස් දෙන්නේ නැහැ. මේකේ ලස්සන සූත්‍රයක් තියෙනවා පදේශ කියලා. පදේශ සූත්‍රය කියලා සංගීතනිකයි. ඒකේ කියනවා මේ සේක භික්ෂුව කොටසයි පුරුදු කළ හතිපට්ඨාන. කොටස කියන්නේ එයාට සේක භික්ෂුවට මේ අවසාන හරිය එයා පුරුදු කළා නැහැ. මොකද ඒකට හේතුව එයා සම්පූර්ණ හතිපට්ඨානේ මේ බොජ්ජංග ඊළඟට මේ මාර්ගයේ ආර්ය සත්‍ය කියන උදර්ශනා කළා අතහැරලා නැහැ. එයා සම්පූර්ණ පුරුදු කළා නැහැ හතිපට්ඨානේ. නමුත් සමත්ත කියලා සූත්‍රයේදී බුදුරණන් විස්තර කරනවා රහතන් වහන්සේ සම්පූර්ණයෙන් මේ හතිපට්ඨාන පුරුදු කරලා ඉවරයි කියන්නේ. රහතන් වහන්සේ තමයි රහත් වෙනකොට තමයි බොජ්ජංග ධර්මයි චතුරාර්ය සත්‍ය ධර්මයි මේ සියලුම දේවල් එයා විදර්ශනා කරලා අතහරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එතකන් ගන්න අතහරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය තුල මේ හතර ගැනම සම්පූර්ණයෙන්ම පුරුදු කරනවා කියලා දෙනවා. මාර්ගය වැඩෙන ආකාරයට මේ සතිපට්ඨානේ සැබෑම හරය මුල් කරගෙන දැන් මෙන්න මේ නිසා තමයි දැන් බලන්නකෝ අවසාන සතිපට්ඨානේ කියනවනේ මහණෙනි යම් කිසි කෙනෙක් මේ සතිපට්ඨානේ මේ විදිහට වසර 7ක් පුරුදු කළොත් දෙකක් අනිවාර්ය සිදු වෙනවා කියනවා. ඒක අනිවාර්ය කියලා බුදුරණවහන්සේ කියනවා. මොකද්ද දෙකක් අනිවාර්ය? එක්කෝ අනාගාමි එක්කෝ අරහත්. මේ දෙකෙනෙක් අනිවාර්ය වෙනවා වසර 7ක් උපරිම. අවමයේ කියන දවස් 7ක්. ඒතර බලන්න එහෙනම් දැන් අද ගොච්චර පුරුදු කරන අය ඉන්නවද? නමුත් පුරුදු කිරීම තුළ මේක ලැබෙනවද? ලැබිලා නැත්නම් එහෙනම් මේකේ වරදිද? නෑ, පුරුදු කරපු දේ වැරදි. අන්න ඒකයි වර්ධවා ගත්තොත් මාර්ගය වර්ධිනවා. නිවැරදි කරගත්තොත් මාර්ගය නිවැරදි. අන්නේ පුරුදු කිරීම දැන් අපි මම එක සානාස කෙනෙක් ගැන අහලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ සත් අවුරුදු 7ක් හිටිය 100ක් ලොකු 100ක් දිනු කරා. අතහැරියා මේක ප්‍රතිඵල නැහැ කියලා. හැබැයි පුරුදු කරපු දේ හරිද? අන්න ඒකයි අර ගේ කියලා හිතාගෙන පලංචිය පදින්චින්න ගිය වැඩ. අර මූලික දේ පුරුදු කරා. මොකද්ද? කායන පස්සනාවේ කයේ හොඳවට සිහිය පවත්වාගෙන කෙලෙස් දෙන්න දෙන තු වාසය කරා. කය කෙරේ බෙද බෙදා බැලුවා. ඒකට ඒ හයිකතුනේ නැහැ. වේදනාව වෙනකොට ඒ වේදනාව බෙද බෙදා බැලුවා. ඒ හයිකතුනේ නැහැ. ඒක අතහැරලා දැම්මා. සිතේ හිතුවිල්ලත් අතහැරලා දැම්මා. මේ හැම දෙයක්ම හිම කර කර පුරුදු කළා. නමුත් කෙලෙස් දුරුන්නේ නැහැ. රහත්ුනේ නැහැ. අන්න අතහැරලා දැම්මා. ඇයි ඒක උනේ නැත්තේ? එයා නියමාකාරයෙන් මාර්ගය පුරුදු කරන්නේ. අන්න ඒකයි ප්‍රඥාව නැතුව කොච්චර මේක පුරුදු කරන්න උත්සාහ කළත් එයාට පුරුදු කරන්න බෑ. ඇයි ඒ නියමාකාරයෙන් පුරුදු කිරීමේ හැකියාව එයාට නැහැ. ඒ නිසා තමයි බුදුරණාහි විස්තර කරන්නේ. සතිපට්ඨානෙ වරද්දවගත්තොත් එයාට මාර්ගය වරදිනවා. සතිපට්ඨානෙ නිවැරදි කරගත්තොත් එයාට මාර්ගය නිවැරදිව. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන කාරණාව තමයි සතිපට්ඨාන සූත්‍රයේ මේ විස්තර කරපු. අපි හැම මොහොතකම අපි හොයන්නේ කයෙහි නැත්නම් වේදනාවෙහි නැත්නම් සිතෙහි නැත්නම් ධර්මයන්හි බෙද බෙදා බලන්න. ඒ කෙරෙහි සම්මුතිය වා දකින්නද. නමුත් සැබෑවටම බුදුරණාහි විස්තර කරන්නේ කයෙහි හෝ වේදනාවෙහි හෝ සිතෙහි හෝ ධර්මයන්හි සම්මුතිය වා දකින්න නෙමෙයි. කය කෙරෙහි හටගත්තු දේවල් දකින්න. හටගත්තු ධර්මයන් දකින්න. වේදනාවන් කෙරෙහි හටගත්තු ධර්මයන් දකින්න. සිත කෙරෙහි හටගත්තු ධර්මයන් දකින්න. ධර්මයන් කෙරෙහි හටගත්තු ධර්මයන් දකින්න. එහෙම දක්මින් වාසය කරනකොට තමයි එයාට සම්පූර්ණයෙන් මේ හටගත්තු ලෝකයේ නිෂ්ප්‍රභාවලා යන්නේ. අර ගොඩනගාගත්ත ලෝකේ නැහැ කියලා දෘෂ්ටිකට යට යන්නේ නැහැ. අපි ලෝක ගොඩනගාගෙන ඉන්නවා. ඒ ගොඩනගාගත්ත ලෝකේ හට ගන්න ආකාරය දැක්කට පස්සේ ගොඩනගාගත්ත ලෝකේ නිෂ්ප්‍රභාවය යන එක නිවීම කියලා කියනවා. එහෙම නැත්නම් ලෝකේ ගොඩනගාගෙන ඒකෙන් ඊතර වෙන තව දෙයක් ගොඩනගාගත්ත කියලා කියන්නේ නැහැ. ඒකෙන් ඊතර වෙන්න මේක ගොඩනගාගෙන ඒකෙන් ඊතර වෙන්න මේක බෙදලා බෙදලා බලලා නැහැ කියලා ගන්නවා. එහෙම ගත්ත කියලා නිදහස් වෙන්නේ නැහැ. මේක හැදෙන හැටි දැකලා ඒ හැදෙන හේතු දුරු කිරීමෙන්මයි යාට නිදහස් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ සතිපට්ඨාන සූත්‍රය මම කෙටියෙන් සතිපට්ඨාන සූත්‍රය ගැන විස්තරයක් කියලා දුන්නේ. සතිපට්ඨානේ හරය මොකද්ද කියලා පැහැදිලි කරා. අපි මෙන්න මේ හරය කරා යන වැඩපිළිවෙලක් අපි පුරුදු කරන්නට ඕන. මේ හරය කරා යන වැඩපිළිවෙලක් පුරුදු නොකරන තාක්කල් අපට කෙලෙස් එන්නතු ඉන්න පුළුවන් වෙයි. අපි සිහියෙන් හැමදාම කරයි. හැබැයි කෙලෙස් එන්නේ කරන දේ සිහිය පවත්වන්න නුණක් ඕන. අන්න එතකොටයි යාට සැබෑවටම ප්‍රඥාවත් එක්ක මාර්ගය දෙන්නේ. එතෙන් යන ප්‍රඥාවත් එක්ක මාර්ග දිනු වෙන්නේ. අපි ඒ කරා යන්න හොඳට නුවණ දිනු කර ගන්න ඕනේ. ඒකයි බුදුරණන් සිස්තර කරන්නේ සීලය සවිසුද්ධ කරගෙන දුෂ්ටි ඍජු කරගෙන මේ මාර්ගයේ පුරුදු ප්‍රතිපත්තනේ පුරුදු කිරීමෙන් තමයි සැබෑ ප්‍රතිපත්තනේ පුරුදු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාටමත් මේ මාර්ගයේ පුරුදු කරන්නට නුවණ දිනු කර ගන්නට මේ සියලු දේවල් උපකාරයක් කරගන්නවා කියලා දිස්ත්‍රාණයක් හද කරගන්න. මොන හරි ගැටලුවක් තියෙනවද? ගැටලු තියෙනවද? ඒක තමයි එකට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. අපි මේ අපේ ජීවිතයේ ධර්මය හැදෙන හැටි නුවණින් නිවසන්න ඕනේ. මම අර විස්තර කරලා තියෙනවා ගොඩක් දේශනාවල. දැන් අපි ඇහැ රූපය විඤ්ඤාණ එකතු වීමෙන් මේ ලෝකේ අපේ ජීවිතේ ගොඩනගෙන හැටි. කනයි ශබ්ද විඤ්ඤාණ එකතු වීමෙන් නාසය ආරමුණ මේ ආයතන ඔස්සේ අපට අපේ ලෝකෙ එකතු වෙන හැටි. ඒ කියන්නේ අපිට මේක හැදෙන හැටි හොයන්නට ඕනේ. ඒකෙන් තමයි ප්‍රඥාව හටගන්නේ. ඒ කියන්නේ දැන් පටිච්චසමුප්පාදයේ ආයතන පංචපාස්කන්ධ ඔස්සේ අපේ ජීවිතේ ගොඩනගෙන හැටි අපි හොයන්නට ඕනේ. ඇහැ රූපය විඤ්ඤාණ එකතු වීමෙන් හටගන්න පංචපාස්කන්ධය. එතකොට මේ හටගත්ත පංචපාස්කන්ධය තමයි අපි ඒක හේතු බල වශයෙන් මේ දකින්න නැති නිසා අපි හටගත්ත දේ දානවා බාහිර වස්තුවට. මම ඔය උදාහරණයක් ඇටට ඔය මේ ගොඩක් මම කියලා දෙනවා ඔය බුදුරණවහන්සේගේ දේශනාවක් තියෙනවා වීණාවක් කියලා. වීණාවක හඬක් රජෙකුට ඇහෙන්න හම්බෙනවා. රජතුමාට ඇහෙන්න ආවුණාට පස්සේ රජතුමා කියනවා මට අර හඬ අරන් ඉන්න කියලා. සේවකයෝ ගිහිල්ලා අරන් එනවා වීණාවයි දණ්ඩයි. ඊට පස්සේ රජතුමා කියනවා කෝ අර හඬ කියලා. ස්වාමීනි හඬ කියලා කියන්නේ වීණාව දණ්ඩෙන් කෙනෙක් වාදනය කරගන්නකොට හට ගන්න දෙයක්. නෑ නෑ මට ඕන නැති සද්ද කියන. ස්වාමීනි සද්දය කියන්නේ දෙයක් නෙමෙයි හට ගන්න දෙයක් කියන. තියෙන දෙයක් නෙමෙයි හට ගන්න දෙයක් කියන. අජිතමා කියන ඒ කියන්නේ කල කියලා මේක පල්ලා විසික් කරන්න කියන. මට ඕන නැති හඬ කියන. එතකොට මේ හඬ කියලා කියන්නේ බුදුරණවහන්සේ දේශනා කරනවා කියලා මේ විදිහට කෙනෙක් දැක්කොත් ආත්මදුෂ්ට ඉතුරුතු ප්‍රහාණයනවා කියන. මේ උපමාව කියලා. මොකද ඒකට හේතුව හට ගන්න දේ කියලා කියන්නේ තියෙන දෙයක් නෙමෙයි. හේතු නිසා පවතින දෙයක්. අපේ සංකල්පයෙන් අපි ගන්නවා තියනවා කියලා. වීණා වාදනය කරද්දි හටගන්න දෙයක් තමයි සද්දය කියලා කියන්නේ. ඒක තියෙන දෙයක් නෙමෙයි. හේතු නිසාම පවතින දෙයක්. අපි මේක ගන්නවා තියෙනවා කියලා. තියෙනවා කියලා අරගෙන අපි ඒක ඔස්සේ ලෝකේ ජීවත් වෙනවා. හැබැයි මේ හටගත්ත දේ හැදුන හැටි දැක්කනම් එයාට අන්න පුළුවන්කමක් ලැබෙනවා එයාට මෙන්න මේක මෙහෙමයි හැදුනේ කියලා නුවණ ඇති කරගන්න. එතකොට එයාට නැතිලා යනවා. එතකොට මෙන්න මේ හැදෙන හැටි නුවණ හොයන්නට ඕන. මේ හැදෙන හැටි නුවණ හැදෙන හැටි එයාට හොයන්න නැති තාකල් එයාට නුවණ දිනු වෙන්නේ නැහැ. හැදෙන හැටි තේරුම් ගත්තොත් තමයි එයාට නුවණ දිනන්නේ. ඒ වගේ තමයි ඇහැයි රූපයෙන් යන එකwidetildeමින් අපට හටගන්නවා දිට්ඨිය කියලා දෙයක් දැක්මක් හටගන්න. කණයි සඳුන් යන එකwidetildeමින් හටගන්නවා ඇසීමක් අපට හටගන්න. ඒ ඇසීම, ඒ දැකීම වගේ තමයි හටගන්න අර විනාවේ සද්දි. ඒ දෙය තියෙන දෙයක් නෙමෙයි. හේතු නිසා හටගන්නේ. විනාව දන්නේ වාදනය කරද්දි හටගන්නේ. ඒ වගේ තමයි අපිට මේ දැකීම හටගන්නේ. දැන් මම මේ පැත්ත දැකලා මට හටගත් පාත්‍රය ගැන මට හටගත් සංකල්ප ඔක්කොම නැති වෙනවා වෙන දෙයක් බල්ල වෙන දෙයක් හටගන්නකොට. එතකොට මේ හටගත් මගේ හටගත් සියලු සංකල්පයේත් එක නැති වෙලාගේ ඒ හේතු නැති වෙලා යන්නේ. නමුත් මට මේ පාත්‍ර නැති වෙලා ගියේ නැහැ. පාත්‍රයකින්නේ ලෝකේ තියෙනවා. නමුත් ඒක හේතුවක් වුණා අපට අපේ ජීවිතයේ මේ පංච පාස්කන් හටගන්න. අන්න ඒකයි ඒ හට ගැනීමයි දකින්නට ඕන ඇත්තේ. ඒ හට ගැනීම නොදකින නිසා තමයි අපිට මේ බාහිර දේ තියෙනවා කියලා ගන්න. දැන් අපිට මම දකින්නකොට මට බාහිර දේ තියෙනවා කියලා ගන්න. ඇයි අර හට ගැනීම දැක්කේ නැහැ. ඒ තුන එකwidetildeමින් හටගත් කියලා දැක්කේ නැහැ. එතකොට ඒකත් එක්ක මට බාහිර දේ තියෙනවා. නමුත් මම වෙන මගේ ලෝකෙට මම වෙන පැත්තක් බලනකොට වෙන දෙයක් හට ගන්න. අර දේ මට කොච්චර නැහැ. ඒ දේ නැතිලා කියලා. ඇයි ඒ දේ හටගත්තේ එවෙලෙ තිබ්බ හේතු නිසා. ඒ ආ එවෙලෙ තිබ්බ ඇහැයි රූපේ වුණ නිසා එවෙලෙ හටගත්තේ. දැන් හටගන්නේ දැන් හටගත්ත හැයල් පුඤ්ඤණ තියෙන නිසා. ඒකෝර අර හේතු දුරු වීමෙන් ඒ ඵලය දුරු වෙලා ගියා. නමුත් මට මේක ලෝකේ නැති වෙලා ගියේ නෑ. අර හටගත්ත ඵල නැති වුණා. අපි හටගැනීම නොදැක්කපු නිසා මේ ඵලය දානවා හේතුවට. අපි දැක්කේ මේක කියලා. ඵලය නැති වෙලා ගියා හේතු නැති වීමෙන්. නමුත් අපි හේතුවට ඵලය දැම්මට පස්සෙත් අපිට මේ දේ තියෙනවා. අපි හිතනවා මේ ලෝකේ තියෙනවා කියලා. ඇයි අපි හේතු වල දාම දැක්කේ නෑ. හේතු නිසා හටගත්ත ඵලය දැක්කේ නෑ. පස්සේ දැකෙදි හටගන්නේ එවැනි හටගත්ත ඇහැ රූපඤ්ඤණ එකතු වීම නිසා. අන්න ඒකයි හටගන්න ධර්මයන් හටගත්ත ලෝකේ අපට ගෝචරණ ලෝකේ තියෙනවා කියලා අරගෙන. එතකොට මේ තියෙනවා කියලා ගත්ත ලෝකේ හැදෙන හැටි හෙව්වනම් එයාට හැදෙන හැටි හම්බෙන්නේ ඇහැ රූප විඤ්ඤාණ එකතු වීමෙන් හැදුනේ. කණයි ශබ්ද විඤ්ඤාණ එකතු වීමෙන් හැදුනේ. අන්න හැදෙන හැටි ආ හොයනවා. මේ හැදෙන හැටි හොයනකොට අර හැදිච්ච ලෝකෙන් යන්නේ වෙනවා. අන්න ඒකයි එතකොට ධර්මයන් සම්පූර්ණ ගානේ මේ ධර්මයන් තුලින් ධර්මයන් කීමේ හටගීම දකින්න පුළුවන්. ඒකයි හැම අනුපස්සනාවකම කය සිත වේදනාව ධර්මයන් කියන හැම දෙයකම යාට මූලිකව ගෝචරණ දෙයක් තියෙනවා. මූලිකව අහු වෙන දෙයක් තියෙන අපිට පුරුදු කරන්න. හැබැයි ඒ අහු වෙන දේ එයා හැදෙන හැටි හොයනකොට එයාට අර දේ නිවිල යනවා. එතනත් නිවිමත් තමයි කතා කරන්න තියෙන්නේ. ඇයි යා අර නොදැකීම නම් වූ දේ නිසා තමයි යාට ලෝක ගොඩ නැගුණේ. දැකීම හටගත්තට පස්සේ ප්‍රඥාවෙන් අර දේ නිවිල යනවා. එකයි මාර්ගයේ පුරුදු කරනකොට බුදුරණවහන්සේ දේශනා කරන්නේ සම්පූර්ණ මාර්ගයේ නියමාකාරයෙන් යන්නේ පුරුදු කරන්න නම් ඉස්සල්ලාම දෘෂ්ටිය ඍජු කර ගන්නට ඕනේ. දෘෂ්ටිය ඍජු කර ගන්න නැතුව අපේ සැබෑවටම පුරුදු කරන මාර්ගයේ නිවන මාර්ගය වෙන්නේ නැහැ. අරෂ්ටංග මාර්ගය වෙන්නේ නැහැ. මොකද නිවන මාර්ගය වෙන්නේ නැත්තේ එයාට මේ දේ කරන්න බෑ. ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ නුවණ ඇති වෙච්ච කෙනාට. නුවණ නැති කෙනාට මේ දේ කරන්න නුවණ ඇති කර ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියන දේ උදාරණව දේශනා කරන දේ ජීවිතයේ සත්‍ය ගැන කියලා දෙන දේ අපි විමසීමෙන් තමන්ගේ ජීවිතෙන් එක තේරුම් ගන්නට ඕන. අන්න ඒ තේරුම් ගන්න නුවණින් විමසනකොට යාගේ හිතේ හට ගන්නවා ඒක මුල් කරන් හටගත් එකඟ භාවය. ඒක මුල් කරන් හටගත් එකඟ භාවයත් එක්ක යාට ඒක දකින්න පුළුවන් ප්‍රඥාව. අන්න එයාට තමයි ජීවිතේ සත්‍ය දකින්න පුළුවන්. එයා තමයි ඊළඟට නිකලසීම පිණිස උදාරණව දේශනා කරන්නේ සතිපට්ඨාන සූත්‍රය කියනකොට ශෝක පරිදේව මේ සියල්ල නැති කිරීම පිණිසයි මාර්ගය කියන්නේ. එතකොට සෝතපන්න වීමට බුදුරණහන්සේ දේශනා කරන හතිපත් මේ දෘෂ්ටි විචු කර ගන්න හැටි ප්‍රඥාවති කර ගන්න හැටි සම්මාදිට්ඨියන හැටි මෙතන විස්තර කරන්නේ සම්පූර්ණ මාර්ගය පුරුදු කරන එක ගැන නිවීම සාක්ෂාත් කිරීම ගැන. එතකොට ඒකට යාට මේ නුවණ තියෙන්නට ඕනේ. ඒ නුවණ නැතුව යාට නියමාකාරයෙන් මාර්ගය පුරුදු කරන්න බෑ. අජ්ජත්ත්‍ය බාහිර බෙදාගත් නැතුව ලෝක ජීවත් වෙන්නේ නැහැ. අජ්ජත්ත්‍ය බාහිර කියලා බෙදාගත්ත නිසා තමයි ලෝකේ පැවැත්මක් තියෙන්නේ පොළ. ඇහැ රූපේ කන ශබ්දේ දැන් එකත් අජ්ජත්ත්‍ය බාහිර. නාසය ගඳ සුවඳ දිව රසේ කය පහස මනස ආරමුණ. එතකොට අපි අජ්ජත්ත්‍ය බාහිද්දා අපි බෙදා ගැනීමක් තියෙනවා. මම කලිනුත් ඔක් කියලා තියෙනවා. මේ ලෝකේ අපේ භාෂා විවහාර ඉස්සල්ලාම ඉන්නේ උත්තම පුරුෂ මම. මට සාපේක්ෂව තමයි අරයා, ඔයා, අතන, මෙතන, උතන ඔක්කොම තියෙන්නේ මට සාපේක්ෂව. මුලින් මම ගොඩනගන. එතකොට ද්වේතාවයක් නිකම්ම ගොඩනගිලා. මම යම් තැන ගොඩනගුණද ද්වේතාවය ගොඩනගිනවා. මට සාපේක්ෂව බාහිර තියෙනවා. සම්පූර්ණයෙන් ද්වේතාවය ගොඩනගිනවා මම ගොඩනගනට පස්සේ. එතකොට එහෙනම් ආත්ම දෘෂ්ටි තුල ඉන්නකොට, කියන්නේ රහත් නොවිච්ච හැමෝම, සේක භික්ෂු නෙමෙයි. රහත් නොවිච්ච හැමෝම, සේක භික්ෂුරත් එහෙමයි, අනාගාමිච්චිලාත් එහෙමයි. රහත් නොවීම නොවිච්ච හැමෝටම ද්වේතාවය තියෙනවා. හැමෝටම ආත්ම දෘෂ්ටිය තියෙනවා. හැමෝටම අස්මිමානෙ තියෙනවා. එතකොට හැමෝම මම කියලා අරගෙන බාහිර ලෝකෙ තියෙනවා. එතකොට ඒකයි මාර්ගයේ පුරුදු කිරීම හැමෝටම තියෙන්නේ. ඒ ද්වේතාවේ එයා බෙදලා ද්වේතාවේ බෙදාගත්ත ද්වේතාවෙත් තුල තමයි ලෝකෙ තියෙන්නේ. ඒකේ ඇත්ත දකිනකොට බෙදාගත්ත ද්වේතාවය දුර වෙලා යනවා. ඒකයි දෙකම එකට ධර්මයන්ගේ විතරයි සත්‍ය දකින්න ඊළඟට. දැන් එක පැවැත්මක් තුල දකින්න යාට ද්වේතාවය දුර වෙනාට පස්සේ. ඒක ප්‍රඥා, ඒක මාර්ගයේ දියුණු වෙන කෙනාගේ සිදුවන දෙයක්. එතකන් එයා ද්වේතාවෙත් බෙදාගත තියෙන්නේ. ද්වේතාවය බෙදා ගැනීම දුර්වල යන්නේ ආත්ම දෘෂ්ටි කැඩෙන කෙනාට. මතර මම කියලා දෙයක් නැහැ කියන ප්‍රඥාව හටගත්ත කෙනාට. මම කියලා දෙයක් නැහැ කියන සංකල්පෙ නෙවෙයි. මම කියලා දෙයක් නැහැ කියලා නුවණ හටගත්ත කෙනාට. ඒක සාක්ෂාත් වෙච්ච කෙනාට. ඒතකොට ප්‍රමිච්ච කෙනාටයි ද්වේතාවය දුර වෙන්නේ. අන්න එයා තමයි සැබෑවටම මේ ලෝකේ සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර හන්තිදින් කියන න්‍යායත් එක්ක ද්වේතාවය දුර වෙලා සත්‍ය දකින්න. එතකන් අපි ද්වේතාවයත් දකින්නේ. රහත් නොවිච්ච හැමෝටම ද්වේතාවයක් තියෙන්නේ. එතකොට ඒ දේ අතහැරෙන්නේ රහතන් වහන්සේට නෙමෙයි, මාර්ගයේ අරහත් මාර්ගය ඉන්න කෙනාටම ද්වේතාවය අතහැරනවා. අතහැරලා ද්වේතන් නිදහස් වෙනවා.
එහෙම නැත්නම්
දෘෂ්ටිය. ඇයි අපිට බෙදලා තියෙන්නේ? අපිට බෙදලා තියෙද්දි අපි හිතුවොත් එහෙම නැහැ කියලා දෘෂ්ටියක් අපිට. ඇයි අපි ඒ දේ හිතන්නේ මනසට අරමුණ ද්වේතාවය වෙලාගෙන? ඒ මනසට අරමුණක් නේ අපි එහෙම දෙයක් නැහැ කියලා හිතන්නේ. එතනත් ද්වේතාවය බෙදාගෙන තමයි ද්වේතාවයක් නැහැ කියලා හිතන්නේ. ඒ නිසා ඒක කවදාවත් බුදුන් වහන්සේ ඒකයි කිසිතැනක අර උදාන සෝත්‍ය විස්තර කරේ කිසිතැනක ආත්මයක් නැහැ කියලා හිතුවත් මේ සත්‍යයක් නැහැ කියලා හිතුවත් එයා දෘෂ්ටියක් බඩපත් වෙන්නේ ඇයි? එයා ඒක සිතවිල්ලකින් විතරයි තේරුම් ගන්නෙ. කවදාවත් එයාට ඒක සාක්ෂාත් වීම බඩපත් වෙන්නේ. හැබැයි එයා ප්‍රඥාවෙන් කල්පනා කර ඒ දේ පොවට අල්ලන්න පුළුවන් නම්, ඒ කියන්නේ අපි දැන් ඔන්න අපට නුවණින් කල්පනා කරනකොට අපට එනවා මේ මෙහෙම දෙයක් නැහැ නේ කියලා සිතුවිල්ලක් එනවා. මෙහෙම මේ බෙදා ගැනීමකින් මෙහෙම මේ විදිහට සංසාරය යන්නේ කියලා සිතුවිල්ලක් එනවා. ඒ සිතුවිල්ල පොව අපි තියනවා කියලා ගන්න ඕනේ. අන්න ඒකත් අල්ලන්න ඕනේ. ඒක හටගත්තෙත් මේ ද්වේතය බෙදා ගැනීම නිසා කියලා. එතකොට තමයි අපේ ප්‍රඥාව හටගන්නේ. එතකන් අපි අනිවාර්යෙන් බෙදාගත්ත දේ තුල ඉඳලා අපි මෙහෙම දෙයක් නැහැ කියලා හිතුවනම් එයාට ඒක දෘෂ්ටියක් එනවා. ඒකයි කච්චංගත් සූත්‍රය විස්තර කරන බුදුරණන් වහන්සේ සේක භික්ෂුවට සේක කෙනාට මේ ලෝකේ නැහැ කියන දේ දුර වෙලා යනවා. තියනවා කියන දේ දුර වෙලා යනවා. ඇයි නැහැ කියන දේ දුර වෙන්නේ? හට ගැනීම දකිනවා. හට ගන්නවා නම් ලෝකේ නැහැ කියන්න බෑනේ. එයා නැතිවීමත් යාගෙන උන තියනවා. නැතිවීමත් තියනවා නම් ඇට තියනවා කියන්නත් බෑ. අන්න ඒකයි එයාට ඇතනට කියන දෘෂ්ටි දුර වෙලා යන්නේ. එතකොට එයා දකින්නේ මේ ද්වේතාවයක් එක්ක මේ ලෝකේ ගොඩනගෙන හැටි. ද්වේතාවේ නැහැ කියන සාක්ෂාත් වීම තියෙන්නේ රහතන් වහන්සේට. සම්පූර්ණ සාක්ෂාත් වීම. එතකන් එයා දකින්නේ මේක හැදෙන හැටි. මෙන්න මෙහෙමයි ද්වේතාවය ගොඩනගන්නේ. මෙන්න මෙහෙමයි මේ ලෝක ගොඩනගන්නේ. ඒක දකින්න කොට ප්‍රඥාවට ගන්න. එයා කවදාවත් නැහැ කියන දෙයට යන්නේ නැහැ. ඇයි යාට? ඇත කියන මේ හට ගැනීම තියෙන. හැබැයි ඇත කියන දෙයට යන්නේත් නැහැ. නැතිවීමක් තියෙනවා. අන්න ඒකයි සීක භික්ෂුව ගැන විස්තර කරනකොට මා මූල පරයයි සූත්‍රය හැමතැනම කියන්නේ මාමඤ්ඤේ කියලා. එයා හික්මින කෙනෙක්. ඇයි යාට මේ ලෝකයේ දැන් පුතඥයා කියනවා නමඤ්ඤේ. මේ මඤ්ඤණ කරන පුතඥයා. පුතඥයාට මේ ලෝකයේ තියෙනවා කියලා ගන්නවා. රහතන් වහන්සේ තියෙනවා කියලා මේ සීක භික්ෂුව තියෙනවා කියලා ගන්නවා නෙමෙයි. එයාට තියෙනවා. හැබැයි යා හික්මීමක් එක තියෙන විධානයක් එක්ක මොකද යන්නේ නූණක් තියෙනවා. මෙහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. මේක හේතුඵල ධර්ම. රහතන් වහන්සේලා විතරයි නමඤ්ඤී වෙන්නේ. එහෙම දෙයක් නැහැ කියලා තමයි භාවිතින් රහතුන් විතරයි. ඒක යක් සාක්ෂාත්. අනිත් අපි හැමෝටම තියෙන්නේ මේ ලෝකේ තියෙනවා කියන දේ. සීක භික්ෂුවට සීක කෙනාට විතරයි තියෙන්නේ. තියෙනවා කියන දේ නැහැ කියන දේ දෙකෙන්ම දුර වෙලා එතනද කියන දෘෂ්ටි දෙකම දුර වෙලා ලෝකේ හැදෙන හැටිත් එක්ක නුවණක් තියෙනවා. එතකන් ද්වේතය අපට තියෙනවා. ද්වේතාවයක් හැදෙන්නේ පටිච්චසම්පදෙත් එක්ක. පටිච්චසම්පද හැමතැනම ද්වේතාවයක් තියෙනවා. පටිච්චසම්පද එකක්වත් එකාංගයක් නැහැනේ. ඉදපච්චිතාවයක් තියෙනවා. අවිජ්ජාපච්ච සංකාර. අවිජ්ජා විතරක් කොහෙවත් නැහැ. අවිජ්ජාපච්ච සංකාර. සංකාරපච්ච විඤ්ඤාණ. විඤ්ඤාණපච්ච නාම රූප. හැමතැනම දෙකක් එක්ක තියෙනවා. කිසි තැනක මේක එකක් විතරක් පවතින්නේ නැහැ. ඒකයි රහතන් වහන්සේ නිකලසීමත් එක්ක අවිජ්ජා නිරෝධා. ද්වේතාවේ සම්පූර්ණ සියල්ල අනුරුද්ධ වෙනවා. අවිද්‍යාව ඇසේ විරාග නිරෝධ වෙනකොට සංකාර නිරෝධ නාම රූප නිරෝධ විඥාන සලායත සියල්ල නිරුද්ධ වෙනවා. ඇයි අර සියලුම ලෝකේ හදන්නට ලෝකේ හැදෙන්නට ගොඩනගාගත සියලු දේ යථාර්ථය දැකීමත් එක්ක නිෂ්ප්‍රභ වෙලා යනවා. නිවීම සාක්ෂාත් වෙනවා. ඔව් ඒකත් පටිච්චම් ඒ කියන්නේ අධ්‍යාත්මික බාහිර කියන දෙක පටිච්චම්පාදයේත් එක්ක තියෙන. පටිච්චම්පාදය අධ්‍යාත්මික බාහිර බෙදාගෙන සියල්ලම එකට තියෙන. අපි අර බෙද බෙදා බලන දේ තුලත් මේ අපිට කෙලෙස් සංසිඳනවා. ඒකයි මම අර කිව්වේ අපිට ඒ කෙලෙස් සංසිඳීම අපට සමාධියකට සුඛ විහරණ උපකාරයක් කියනවා. නමුත් මේ දේ තුළ ප්‍රඥාව ගොඩ නැගින්නේ. අපට තේරෙනවා මේක ප්‍රඥාව ගොඩ නැගුණා කියලා. නමුත් අපි අර ඒ සියල්ලම අපේ සිතුවිල්ලකින් අපට තේරෙන්නේ. ඒකයි අපට මේ හැදෙන හැටි නෝන නැති තාකල් අපට මේ වේදනාල පස්සනාව සහ චිත්තාර පස්සනාව ඔය දෙකෙන් නම් ගොඩක් අහුවෙලා යන්නේ. මොකද මේ දෙකත් එක්ක අපට ලකුවට තේරෙනවා මෙතන මේ නැති වෙලා යන හැටි. නමුත් නැති වෙලා යන්නේ තියෙන දේ. අපි කය නැති වුණා මනසින් මනසින් මේ හිතන්නට ඕනේ කය නැති වෙන්නේ මෙහෙමයි මේක කුඩු වී යනවා කියලා මනසින් අපි හිත හිතානේ තියෙන්නේ. නමුත් වේදනාව සිත කියන කාරණා අපි අවධානය යොමු කරවන්න නැති වෙලා යනවා. ඒ නිසා ඒකට මුලා වෙනවා වැඩි. කය නැති වෙන්නට නම් මේ අපි හිතන්නට ඕනේ කල්පනා කරන්න ඕනේ කේස් කැඩලා යන හැටි හිතන්න ඕනේ නැත්නම් ලොම් කැඩලා යන හැටි හිතන්නට ඕනේ. නමුත් අරක හැම දෙයක් නේ අපි අවධානය යොමු කරගවන්න නැති වෙලා යනවා. ඒ නැති වෙන්නේ තියෙන දේක්. තියෙන දේ තමයි කැඩි කැඩි යන්නේ.
ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති.